භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සහස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ සක්ඛාය දිට්ඨි විචිකිච්ඡිතං ච සීලබ්බතං වාපිය දච්චින්චි චතුවපායේහි ච විප්පමුත්තෝ චචා විතානානි අභබ්බෝ කාතුන්ති ධර්ම ශ්‍රවණාභ්‍යාසී සදහවර පිමුතුනි පිමුත් පිරිස ධම්මේ සෝදානම් වෙන්නේ සසර දුක්ගින නිවීම පිණිස ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපි හැම දිනා කෙරෙහිම අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්ට එනිසා හැම දිනාම සිත නොයෙක් අරමුණු වල දුවන්නට නොදී මේ දේශනාව කොහොම ආදරෙන් සකසා ආන්නට ඕනේ. මොකද ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා ලෝකේ හැමදාම පවතින නමුත් ලෝකයට නොපෙනෙන ඇත්තක් තියෙනවා. ඒ ඇත්ත මතු කරලා පෙන්නවා. ඒ පෙන්නපු දර්ශනය ඒ පෙන්වන ක්‍රමය අපි ඉගෙන ගත්තොත් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහලා උතුම් ඥානය කියලා කියන්නේ ඇහිමෙන් ලබාගත් නුවණකින් ඒ අහගත් දේ හිතේ හිතනවා. ඒකට කියන චින්තාමය ප්‍රඥාව කියලා. අන්නේ හිතේම නිසා තමන්ටම අවබෝධ වෙනවා. ඒකට කියන භාවනාමය ප්‍රඥාව කියලා. මෙන්න මේ අවබෝධය තුලින් තමයි අපිට මේ සසර තැවැත්ම පිණිස පවතින කිලෙස් නැති වෙන්නේ. කිලෙස් නැති කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ ධර්මය අපි අහුවේ නැත්තම් මේ හිතන්න ඕනේ ක්‍රම අපි ඉගෙන ගත්තේ නැත්තම් අපි ගාව තියෙන කෙලෙස් දුරු වෙන විදිහට හිතන්න අපි දන්නේ නැහැ. ලෝකේ හැදිලා තියෙන්නේ අසර පැවැත්මට උපකාරී වෙන විදිහට. උපමාවක් කළොත් තිරිසංගත සතෙක් දිහා බලනද පූසෙක් හරි කොටියෙක් හරි ඒ වගේ සතෙක් දිහා ජීවිතේ ජීවත් කරන්න කියලා ආහාර ගන්නකොට ඒ ගන්න ආහාරයටම ආපහු කර්ම රැස් වෙන විදිහට තියෙනවා. ඒ විදිහට අපි හැම කෙනෙකුටම ජීවිතේ ජීවත් කරන්න දරන සිද්ධාන්තයේම ආපහු ජීවිතයක් ලැබෙන ක්‍රමයකට තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ නැවත කර්ම සකස් නොවන විදිහට ජීවත් වෙන්න ක්‍රමයක් හදලා දෙන්න. ඒ ක්‍රමයට ජීවත් වෙන්නේ, ඒ ක්‍රමයට හිතන්නේ, ඒ ක්‍රමයට ලෝකෙ හැසිරෙන්නේ අපිට පුළුවන්කමක් නැහැ. බුදුදහම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම තේරුනේ නැත්තම් අවබෝධුම් නැත්තම්. ඒක මේ දුක අවසන් කරන්න නම් සද්ධර්මයේම තියෙන්නට ඕනේ කියලා මතක් කළේ. සද්ධර්මය කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම කියන්නේ අමුතු එකක් නෙමෙයි. ලෝකයේ හැමදාම පැවතුණු නමුත් ලෝකෙට නොපෙනෙන ඇත්ත. ඉතින් අද දවසේදීත් අපිට මේ දුක්ඛගත සසරෙන් එතර වීම සඳහා අවශ්‍ය ධර්මඥානය පහළ කරගන්නට උපකාරී වෙන අවබෝධයක් ලබා ගන්නට පුළුවන් සූත්‍රයක ගාථාවක් තමයි මාතෘකාපලේ. මේ පින්වතුන් හොඳට දන්නවා, හොඳට හුරු පුරුදු සූත්‍රයක්. රතන සූත්‍රයේ එන කතාව. අපි මේව තේරුම් කරගත්තාම අපිට ජීවිතේ හදාගන්න හරි පහසුයි. මේ ගාථාවෙන් පෙන්වනවා සහ වස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ සහ අස්ස දස්සන කියන එක සමාස වෙලා සංදි වෙලා තමයි සහ වස්ස දස්සන කියන්නේ. සහ කියන්නේ සමග, අස්ස දස්සන ඔහුගේ නැත්නම් යම් කෙනෙක්ගේ දැකීමත් හා සමගමේ දර්ශනයත් හා සමගම තයස්සු ධම්මා ජහිතා භවಂತಿ. ධර්මතා තුනක් දුර වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ දර්ශනය යම් කෙනෙක් දැක්කොත්, ඒ දර්ශනය දන්නවා නම් ඒ දර්ශනය දැකීමත් එක්ක ධර්මතා තුන දුර වෙනවා. මොකද්ද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡාංච, විචිකිච්ඡාව සීලබ්බතම වේදච්චිත. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බතම රාමස. චතු අපායෙහිච විප්පමුත්තු. එයා සතර අපායෙන් මිදුණා. චචා විතානානි අබබ්බෝ ඛාතු. එයාගේ ජීවිතයෙන් ධර්මතා හයක් කරන්ට වෙන්න අභෞයයි වෙන්නේ. මොකද්ද ධර්මතා හය? අපි මේක බලමු පොඩ්ඩක් හැම එකක්ම. එතකොට අනුපිළිවෙලක් තියෙනවා මේ දේශනාවේ. සහ අස්ස දස්සන සම්පදාය ඔහුගේ දැකීමත් හා සමගමයි ධර්මතා තුන දුර වෙන්නේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත බලවම. එතකොට මොකද්ද දර්ශනය? මොකද්ද දැකීම? කොහොමද ධර්මතා දුර වෙන්නේ කියන කාරණාව අපි තේරුම් කරගන්න ඕනේ. එහෙම වුණාම මොකද්ද ඒ එයාටින් ජීවෙන්ට අභව කාරණා ටික කියන කාරණා ටික අපි ටිකක් තේරුම් කරගන්න උත්සාහවත් වෙමු. මොකද අපි හැම කෙනෙක්ම සක්කාය දිට්ඨිය නැති කරන්න හරියට උත්සාහවත් වෙනවා සමහර විට. ඊට පස්සේ විචිකිච්ඡාව කියන්නේ මොකද්ද කියලා ඒක හොයලා ඒක නැති කරන්න උත්සාහවත් වෙනවා. සීලබ්බත පරමාසය කියන්නේ මොකද්ද, ඒක කරන්න කොහොමද, ඒක නැති වෙන්න කොහොමද, මේ සඳහා උත්සාහවත් වෙනවා. සමහර විටක මේ ධර්මතා ටික අපි නැති කෙරුවා, නැති කරනවා, නැති කරන්න උත්සාහවත් වෙනවා. නමුත් මේ වාරදිය නැති කරන්න මොකුත් ඕනේ නැහැ. අපිට පෙන්වන බුදුරජාණන් වහන්සේ යම් දර්ශනයක් ඇත්තක්. ඒක දැක්කහම මේ ධර්මතාව ඉබේ අතහැරෙනවා. එතකොට දර්ශනය කියන එක බලන්න කෙනෙකුට දකින්න ඕන එකක්, නුවණින් දකින්න ඕන එකක්. ඒකට හිතේවත් කයේවත් අධ්‍යක්ීමක් සම්බන්ධ නැහැ. මොකද අපිට යම් යම් විදිහකට පරිසර මත කය වෙනස්කම් දැනෙන්න පුළුවන්. එහෙම දැනුණා කියලා අපිට දර්ශනයක් ඇති වෙලා නැහැ. අපිට යම් යම් විදිහ චිත්ත සමතයන් සිතේ එකඟකම වල ලැබෙන්න පුළුවන්. එහෙම ලැබුණා කියලා දර්ශනයක් ලැබෙන්නේ නැහැ. දර්ශනයට කිසිම සිතේ කයේ සම්බන්ධයක් නැහැ. උපකාරක ධර්මයක් විතරයි. දර්ශනය කියලා කියන්නේ දකින්න තියෙන එක. නෝනින් දකින්න තියෙන එක. ඒක එක තැනක ඉඳගෙන ඉන්නකොට විතරක් ඇති වෙන හෝ ඇති වෙච්ච එකකුත් නැමේ. ජීවිතේ පුරාවටම. හැමදාම ඒ දර්ශනය, ඒ ධහම දැක්කොත් කවදාවත් ඒක තමන්ගේ අතහැරෙන්නේ නැහැ. ඒ දැකීම තමයි අන්නර කෙලස් ටික අතහැරෙන්නේ. එතකොට මොකද ඒ දර්ශනය? අන්නේ දර්ශනය ගැන තමයි අපි ඉස්සරහ ටිකක් ඉගෙන ගන්න ඕනේ. මෙන්න මේ දර්ශනය ඉගෙන ගත්තාම දෙයමයි අර ඉතුරු කාරණා ටික අපිට හරියන්නේ. අපි පොඩ්ඩක් ඉස්සෙල්ලා බලමු මේ සූත්‍රය ආරම්භය. මොකද්ද බුදුරජාණන් වහන්සේ දැකීමත් හා සමගම මේ ධර්මතා තුන දුර වෙනවා කිව්වා? ඒ දැකීම දර්ශනය මොකද්ද? අපි මේ දර්ශනය හඳුනන්න බුදුරජාණන් වහන්සේ එක එක තැන්වලදී එක එක පරයයන් එක එක ක්‍රම උපයෝගී කරගන්න. අපි එක තැනක ගමු. පළවෙනි බුදුරජාණන් වහන්සේ ලෝක ප්‍රදේශනා කළ සූත්‍රයම ධම්මචක්කපවත්තන සූත්‍රය. යම් කිංචි සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම විරජං වීතමල ධම්මචක්කෝ මුදපාදේ. ඔන්න කෙලෙස් රජස් නැති කෙලෙස් මල නැති ධම්මස උපන්න. මොකද යම් කිංචි සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම යම ප්‍රත්‍යයෙන් හටගත්තනම් ඒ හටගත්ත හැමදේම ප්‍රත්‍ය නැතිව නැති වෙන. ඔන්න දර්ශනය හඳුනන්න දෙන්නකො එක වචනය. පරිුත් ආම්ද්‍රු මේ කාලේ උපතිස්ස පරිත්‍රාජික තාසජි ආම්ද්‍රු හම්බුණා ඔබගේ ශාස්ත්‍රුන් වහන්සේක දර්ශනය මොකක්ද? යේ ධම්මා හේතුකව තේසං හේතු තථාගතවහ තේසං ච නිරෝධෝ එවං වාති මහසමන් දර්ශනේ යාවේ. කෙටියෙන් ගත්තහම ශාස්ත්‍රෝලයක දර්ශනය කියලා නේද? යේ ධම්මා හේතුකව යම් ධර්මයක් හේතුකින් හටගන්නේ නම් යේ ධම්මා හේතුකව තේසං හේතු තථාගතෝ ඒ ධර්මයට හේතු ටික කියනවා. තේසං ච නිරෝධෝ ඔවුන්ගේ නිරෝධය තේ හේතු නැති වෙනකොට මේ ධර්මය නිරුද්ධ වෙනවා කියලා තේ ශාස්ත්‍රමහස කියනවා. මේ වගේ හේතුඵල නිරෝධ ධර්මකේ ශාස්ත්‍රමහස දේශනා කරන්නේ කෙනෙක් තමයි දර්ශනය. එතකොට අපි අනේ දර්ශනය දකින්නවා. ඒක දකින්න වෙන්නේ නෝන. ඒක නෝන. එතකොට ඒ දර්ශනය දැක්කහම හැදෙන්න තියෙන ඔක්කොම ටික හැදෙනවා. අතහැරෙන්න ඕනේ ඔක්කොම ටික අතහැරෙනවා. වැරදුනහම වරදින්නේ වැරදින තියෙන ඔක්කොම ටික වරදිනවා. අතහැරෙන්න ඕනේ යහපත ඔක්කොම අතහැරෙනවා. හරි පැත්තට ඒකම වෙනවා අනිත් පැත්තට. එතකොට දැන් අපේ ජීවිතෙන් අපි ටිකක් බලමු කොහොමද යේ ධම්මා හේතුප්පව තේසං හේතු තථාගතවහ කියන පරියායකින් හෝ නැත්නම් යම් කිච සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්මන් කියන පරියායකින් හෝ කොමන තැනකින් කොතනකින් ගත්තත් පදබ්බෙන්ජනය විතරයි වෙනස්. අපි ඉර කියලා කිව්වත් සූර්ය කියලා කිව්වත් පදබ්බ්‍යංජන විතරයි වෙනස්, පෙන්වන අර්ථය එකමයි. ඒ වගේ මේ වචන වල පදබ්බ්‍යංජන වෙනස් වුණාට පෙන්වන අර්ථය එකමයි. අපි ටිකක් තේරුම් කරගන්න ඕනේ. යම් කිංති සමුදය ධම්ම සම්බන්ධන් නිරෝධ ධම්ම. යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත නම් හටගන්න හැම දෙයක්ම හේතු නිරුද්ධ වෙනවා, නිරුද්ධ වෙනවා. මොනවද හේතුන්ගෙන් හටගන්නේ? මොනවද හේතු නිරුද්ධ වෙනව නිරුද්ධ වෙන්නේ? ඔගොල්ලෝ හොඳට ටිකක් මම හැමදාම ටිකක් බල කරන එකක් තමයි පිටකේ බලන්නේ. පිටකේ බලන්නේ මේ ඔක්කොම කියලා තියෙනවා. අපි කියමු පටිසම්භිදා මග්ගේ සුතමේ ඥානෙ කියන කොටස වගේ ඔගොල්ලෝ බැලුවොත් අහලා දැනගතිය යුතුයි කියන කොටස. ඔය ටික අපිට නැහැ. ඒකයි මේ ප්‍රශ්නේ. මහන්නේ මේ සියල්ල ඇති වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා පෙන්නනවා උදාරයන්. කුමන සියල්ලද? ආපවහම උදාරයන්ස් කුමන සියල්ලද? බෙදලා 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 පෙන්නනවා. මෙන්න මේවයි සමුදේ ස්වභාව කොට ඇති ධර්ම. මහන්නේ ඇහැ සමුදේ ස්වභාව කොට ඇති ධර්මය. රූපේ සමුදේ කොට ස්වභාව ඇති ධර්මය. චක්කු විඥානේ සමුදේ කොට ස්වභාව ඇති ධර්මය. චක්කු සම්පස්සේ සමුදේ කොට ඇති ධර්මය. චක්කු සම්පස්සෙන් සා උපදින සෝහෝ දුක්ඛෝ නදුක්නෝ සෝ වේදිතේ කියන හේද ඉපදීම ස්වභාව කොට ඇති ධර්ම කියලා ආයතන 6 හරහා නැත්තම් ස්කන්ධ පංචකේ 12 ආයතන 13 18 මෙන්න මේ ටික තුන් භූමිය තුන් ලෝක යනුදී ඔක්කොම ටික පෙන්නනවා. මේ මොනවාද? සමුදේ ස්වභාව කොට ඇති ධර්ම. එතකොට අපිට තේරෙන්න ඕනේ මෙතනදී කවුරුත් කෘතිම වෙන්න එපා. ස්වභාවිකව හැම වෙලාවෙම කියන දෙයක්ම තමන්ගේ ජීවිතේ මම ඕගොල්ලෝ යහපත් වෙලා කියලා කිව්වත් ඕගොල්ලෝ හිතන්න ඕගොල්ලෝගේ ඇස් මට්ටම දකින්න කියලා මම හැම වෙලාවෙම කියන්නේ. අපි අපිව වංචා කරගන්න එපා කියලා. යම් කිංචි සමුදය ධම්ම සම්බන්ත නිරෝධම යම හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා නම් හේතු ටික නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියන එක තේරෙන්න ඕන. මම ඒකට උපමාවක් මතක් කරන්නම්. මේ හේතුඵල ධර්මයේදී හේතු රාශියක් නිසා ඵලයක් ඇති වෙන්න පුළුවන්. ඇති වෙන ඵලය කියලා කියන්නේ හේතු එකක් එකකුත් නෙමෙයි. හේතු ටික ඔක්කොමත් නෙමෙයි. හේතු නැතුව අහේතුකවත් නෙමෙයි. නමුත් මේ හේතු නිසාම උපදින ඵලයක්, ඒ හේතු නැතිනකොටම ඵලය නැති වෙනවා. මේ හේතුඵල ධර්ම හැබැයි ලෝක ස්වභාවයට වඩා වෙනස්. මේ දර්ශනේ තේරුම් ගන්න. මොකද ලෝකයේ හේතුඵල ධර්ම අපිට දකින්න ටිකක් පහසුයි. අපි කියමු දැන් ගහකට බීජයට හේතුව කියනවා, ඒ නිසා හටගන්න ගහට ඵලය කියනවා. ආයේ ගහෙන් බීජයක් හැදෙනවා, ඒකට හේතුව කියනවා, ඒක ඵලයක් කියනවා. හේතුඵල ධර්ම පෙන්වන්නේ හේතුඵල නිරෝධය පෙන්වන්න බෑ අපිට. මොකද ගහක බීජයක් නිසා හටගන්න ඵලය ගහ. බීජ නැතිනොත් ගහත් නැතිවද? අපිට තාත්තා කෙනෙක් හේතු උදා ඵලය. හේතුව නැතිවෙන ඵලය නැතින තාත්තා මරනකොට පුතත් මරනවා. ඒකයි ලෝකෙ පෙන්වන්න බෑ. නමුත් මේ හේතුඵල නිරෝධයේ දර්ශනස් දේශනා කළේක හේතු නිසා හටගන්න ඵලය හේතු නිරුද්ධ නිරුද්ධ වෙනවා කියන දර්ශනය. ඒක දකින්න ඕනේ අපේ ජීවිතෙන්. ඒ එහෙම දකින්න නම් අන්නාර ටික ලැබෙන්න ඕනේ. හේතු ටික නිසාම උපදිනව ඵලය. හැබැයි ඵලය කියන්නේ හේතු ඔක්කොමත් නෙමෙයි. හේතු එකක් නෙවෙයි. ඵලයක් උපදින හේතු හේතුන් නිසා කියනකොට බහුවචන. හේතු ගොඩාක් තියෙන පුළුවන් එක ඵලයක් උපදින්න. නමුත් උපදින ඵලය එක ඔක්කොම හේතු ටිකක් නෙමෙයි. එකේ තේ හේතුකුත් නෙමෙයි. හේතු නැතුවත් නෙමෙයි. අහේතුකුත් නෙමෙයි. නමුත් මේ හේතු නිසාම හටගන්න. ඔකට මම සරලෙන් කියලා අපි කියමු. හිරු එළියයි පොළොවයි ගහයි ගහකුයි කියන මේ හේතු ටික නිසා ඡායාවක් වැටෙනවා නම් දැන් ඡායාව කියන්නේ හිරු එළියද? නෑ. එහෙනම් ගහද? එහෙනම් පොළොවද? එහෙනම් මේ ධර්මතා තුනමද? නෑ. එහෙනම් මේව නැතුවද? නෑ. මේව ඔක්කොමත් නෙමෙයි, එකක් එකකුත් නෙමෙයි, මේව නැතුවත් නෙමෙයි. නමුත් මේ එහෙනම් මේ හේතු ටිකමද? මේ ධර්මතා තුනමද? නෑ. මේ තුනමත් නෙමෙයි ඡායාව කියන්නේ. මේ ධර්මතාව තුන නිසාම වැටුණාට මේ ධර්මතාව තුන නෙමෙයි නේද? තුනෙන් එකක් එකකුත් නෙමෙයි, ධර්මතාව තුනමත් නෙමෙයි, ඒව නැතුවත් නෙමෙයි. ඒ නිසාම හටගන්නවා. ඔය හේතු තුනම හෝ එකක් හෝ නැති වුණොත් නැති වෙනවා. පොළොව හෝ නැති වුණොත් ඡායාව නැහැ. ගහ හෝ නැති වුණොත් ඡායාව නැහැ. හිරු එළිය නැති වුණොත් ඡායාව නැහැ. ධර්මතාව තුනම නැතිවත් නැහැ. අන්න ඒ වගේ සිද්ධියක් මේ හේතුඵල ධර්ම කියනකොට හේතුම් පටිච්ච සම්භූතං කියන හේතු නිසා හට ගන්නවා කියන සිද්ධියේදී හේතුඵල ධර්ම දකින්න ඕනේ අපි ඒ න්‍යායය. හේතු ටික නිසාම හට ගන්න ඵලය හේතු එකක් එකකුත් නෙමෙයි, හේතු ටික ඔක්කොමත් නෙමෙයි, අහේතුකව. ඒ කියන්නේ හේතු නැතුව හට ගන්නෑ. අහේතුකවත් නෙමෙයි. නමුත් හේතුත් නෙමෙයි. හේතු නිසාමයි හටගන්නේ. ඒ හේතු ටික නැතිවොත් නැති වෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරු මේ දර්ශනය යම් කිසි කෙනෙක් දැක්කොත් දකින්න වෙනවා. මොකද්ද? අපිට පෙනෙන, ඇහෙන, දැනෙන, දැනගන්න මේ ස්පර්ශ ආයතන 6 හරහා හම්බ වෙන හැම දෙයක්ම හේතුන්ගෙන් හටගත්ත දේවල්. හේතුන්ගෙන් හටගත්ත දේවල්. එතකොට හේතු නිරුද්ධ වෙනකොට ඒ හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියලා පේන්න ඕනේ අපිට මේ දර්ශනයේදී. යම් කිංචි සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම. යමක් හේතුන්ගෙන් නම් හටගත් හිරු එළියත් ගහත් පොළොවත් නිසා ඡායාවක් වැටෙනවා නම් වැටෙන ඡායාව හිරු එළියවත් ගහවත් පොළොවත් නෙවෙයි. ඒ වගේ ඇහැ නිසා, රූපය නිසා, චක්කු විඥාන නිසා ඇතිවෙන ස්පර්ශයෙන් අපිට මේ වේදනා සංඥා මෙහෙම ඵලයක් අපිට උපදිනවා. කියනවා කියලා කියන්නේ හිතක සංඥා යෙදිලා. නමුත් මේ වේදනා සංඥා කියලා කියන්නේ ඇහත් නෙමෙයි රූපයත් නෙමෙයි චක්කු විඥානයත් නෙමෙයි. නමුත් ওই ටික නැතුවත් නෙමෙයි බහැරත් නෙමෙයි. මේ හේතු එකක් හරි නිරුද්ධ වුණොත් මේ වේද සංඥාවත් නිරුද්ධ වෙනවා. නමුත් අපිට කවදාවත් හටගත්තදී හේතු නැතුණ නැතිනවා කියලා පේන්නේ නැහැ. අපිට තියෙන්නේ දැකපු දේ ආපහු තියනවා කියන මට්ටම. අපිට තේරෙන්නේ දැක්කොත් දැකපු දේ තියනවා. ඇහුනොත් ඇහුන දේ තියනවා කියනවා. හිත තියලා බැලුවහම ඒ මොහොතට අනිත්‍ය තේරෙයි. නමුත් කවුරු හරි කෙනෙක් කතාව දැන් මේ කතා කරපු කරන කෙනා ඉන්නවා කතා කරපු දේ තියෙනවා කියලා අපිට හිතෙන්නේ. එතකොට ගඳ සුවඳක් ආවොත් ආපු ගඳ සුවඳ තියෙනවා. හටගන්න එක අපිට නිත්‍යයි. හටගත්ත දේ නැති වෙනවා බව පේන්නේ. මේ කවදාවත් නොදන්න පාරක තැනක රවුම ගිහිල්ලා ආවොත් එතන ස්කන්ධය පෙර නොතිබුණු අරමුණ අපිට උපදී. ඉඳගත්තම ඔක්කොම ටික තියෙනවා. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං සමුදය ධම්මං අපිට තියෙන්නේ නිරෝධ ධම්මං නෙමෙයි. හැම දෙයක්ම ඇතිවීම ස්වභාව කොට අපි ඉන්නේ. එතකොට මෙතනදී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන මේ දර්ශනය ගන්ද පොඩි සූක්ෂම උපායයක්. මම කියන්නේ හොඳට තේරුම් කරගන්න ඕනේ යම්කිසි සමුදේ ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම කියන සිද්ධිය අපි දකින්න ඕනේ කොහොමද? අර හේතුඵල ධම්ම වගේ අපිට යමක් පේනවා කියනකොට එතන හැදුන හේතු ටිකක් නිසායි පේන්නේ. හේතු ටික නැති වෙනකොටම නැති වෙනවා. නමුත් අපිට පේනවා නොපේනවා වෙන්න පුළුවන් සිද්ධිය. ඇහෙන්න තියෙන හේතු ටික නිසායි ඇහෙන්නේ. හේතු ටික නැති වෙනකොටම නැති වෙනවා. හේතු ටික හැදුනහම ගඳ සුවඳ දැනෙනවා. හේතු ටික නැති වුණොත් නැති වෙනවා. ඔක තමයි ඇත්ත. නමුත් ඔය දර්ශනය ඔය ඇති වෙන දේ නැති වෙනවා කියලා අපි දකින්නේ කොහොමද? දකින්න බුදුරජාණන් වහන්සේ පෙන්වන ක්‍රමයක්. දර්ශනය කියන්නේ ඒක දකින්න ක්‍රමයක් තියෙනවා. ඒ විදිහට හිත තිබ්බහම ඒක පේන්නේ. එතකොට ඒක මේක ඉගෙන ගන්න ඕනේ. ඒ පෙන්වන ක්‍රමය හරියටම දැක්කොත් දැනගත්තොත් නෙමෙයි දැක්කොත් කයස්සු ධම්මා ජහිතා බවන්ති. මේ ධර්මතාව තුන දුර වෙනවමයි එයාට කිසිම සැකයක් නැහැ දා ඉඳලා. ලෝකෙම ජීවත් වෙනවා ලෝකෙට වඩා වෙනස්. දර්ශනීයම වෙනස්. ඇහැ පරිහරණය කරන්නේ වෙනත් වූ අධ්‍යක්ීමක්මයි. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයේ මට්ටමට හිත තියලා නෙමෙයි. කන පරිහරණය කරනවා දර්ශනයම වෙනස් අනෙක් කෙනාට වඩා. මේ හිතින් හිතලා එහෙම නැත්නම් x දෙක වහගෙන එක තැනක ඉන්නකොට හිතට හෝ කයට හෝ දැනුම වෙනස්කමක් ඉඳ නෙමෙයි. මේ අර අපි කියේ නිරුග්වේදී තිරසංගත සතට පේන දෙයට වඩා ඇඟට දැනෙන්නම අපිට වෙනස් දර්ශනයක් තේරෙනවා. ඒ වගේ සාමාන්‍ය ලෝකයාට පේන දර්ශනයට වඩා වෙනස් දර්ශනයක්ම තියෙනවා මෙහෙම දකිනකොට. එතකොට ඒකට අපි ওই කතාව ටිකක් බලමු. යංකින්ච සමුදය ධම්ම නිරෝධ ධම්ම කියන මේ දර්ශනය දකින්නේ කොහොමද කියලා. අපි අද ওই ටික දකින්නේ ලෝකෙන්. මේ ලෝකෙ හැමෝම ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා කියලා දන්නවා, තේරෙනවා. නමුත් ඇති දෙයකයි නැති බව දකින්නේ. තව පැත්තකින් ගත්තොත් ඇති වෙන දේ නැති වෙනවා දකින්නවා දකින්න එහෙමම ඉන්නවා. ඔකට මම උපමාවක් කරන්න තේරෙන විදිහට දැන් ඔය මැටි භාජන වලින් බඩු හදන මිනිස්සු ඉන්නේ. අපි කියමු අමු මැටි ටිකක් අපි ගන්නවා. අරගෙන අමු මැටි ටික එක හැඩයකට තිබ්බහම ඔන්න කලයක් හැදෙනවා. දැන් ඔන්න කලයක් ඇති වුණා කියලා අපිට පේනවා. මැටි ටික ආපහු ගුලි කරනකොට ඔන්න දැන් කලේ නැහැ. කලයක් ඇති වුණා, කලේ නැති වුණා. දැන් වෙන විදිහකට හදනකොට ඔන්න මුට්ටියක් හැදෙනවා. දැන් ඔන්න මුට්ටියක් හැදෙනවා කියලා පේනවා. ඒක ආපහු මැටි ටික අපි ගුලි කරනකොට දැන් මුට්ටිය නැහැ. ඊට පස්සේ අපි හදන ගුරුලේත්ව. මොනවද ගුරුලේත්වක් හැදුණා? එතකොට ආපහු මැටි ටික ගුලි කරන ගුරුලේත්ව නැහැ. දැන් අපිට පේනවා මොන කලයක් හැදුණා කලේ නැති වුණා. මුට්ටියක් හැදුණා මුට්ටිය නැති වුණා. ගුරුලේත්වක් හැදුණා ගුරුලේත්ව නැති වුණා. ඇති වෙච්ච දේ නැති වෙනවා කියලා අපි බලනවා. හරි. ඇති වෙච්ච දේ නැති වුණා කියලා අපි දකිනවා දැන්. නමුත් දක්ෂින හොඳට මෙහෙ ඉන්නවා. මෙහෙ මොකුත් වෙලා නැහැ. දැන් මේ පුද්ගලයා කරන වැඩක් වෙලා තියෙනවා මේකදී. මොකද මෙයාට නාම ධර්ම ටික එහෙම අහුවෙන්නේ නැහැ. එතකොට නමුත් එයාට කවදාවත් යන්න බෑ. ඒ ඇති වෙච්ච දේ මේ ඇති වෙච්ච දේ නැතිවීම ගියන්න බලන්න බෙන්නේ තව දෙයක ඇති බවට හිත තියලා. ඇයි? මුට්ටිය ඇති වුණා මුට්ටිය නැති වුණා. හැබැයි දැන් තියෙන්නේ මැටි ගුලියක් හැටියට. දැන් මැටි ගුලිය නැති වෙනවා. වලඳක් ඇති වෙනවා. එතන වලඳ නැති වෙනවා. ගුරුලේත්වයක් ඇති වෙලා. ගුරුලේත්ව නැති වෙනවා. ආයෙ මැටි ගුලිය ඇති වෙලා. මේ එක දෙයක ඇතිවීම බලන නැතිවීම බලන්න පුළුවන්. හැබැයි තව දෙයක් බවට පරිවර්තනය වුණා කියන තැන තියෙනවා. එතකොට මේකේ තියෙන විපරිණාම බවක් විතරයි යට පෙන්නලා තියෙන මිසක ඇතිවිච්ච ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා කියලා පෙන්නලා නැහැ. ඇතිවිච්ච එක දෙයක නැතිවීම බලනකොට තව දෙයක ඇතිවීමක් මෙයාට තියෙන්නේ. හොඳට සීක්ෂම බැලුවොත් සබ්බන්ත නිරෝධ ධම්ම වෙලා තියෙනවද කියලා බලන්න මෙතන. හැම දෙයක්ම නිරුද්ධ ඇති වෙන හැම දෙයක්ම නිරුද්ධ වෙන්න ඕනේ. නං මුක්තිය ඇති වෙලා මුක්තිය නැති වෙනකොට මැටි ගුලිය ඇතිවීම කියන එක තියෙනවා මෙතනනේ. එහෙනම් අපි ඇතිවීම නැතිවීම මෙහෙම බැලුවොත් සම්බන්ධ නිරෝධ ධම්ම සියල්ල නිරුද්ධ වෙනවා කියලා පෙන්නනද? මුක්තිය ඇතිවීම නැතිවීම පෙනේ. හරි. ඔය වගේ ලෝකෙ දිහා කියලා බලන්න ඇතිවීම නැතිවීම බලන්න ගියොත් අපි මේ මම කතා කරන බොහොම සූක්ෂම සිද්ධියක් මේ අපි හොඳට ගවේෂණය කරලා චූටි හෝ තැනක් තියෙනවා අපිට අහු වෙනවා. දැන් මේකේ සම්බන්ධ නිරෝධ ධම්මන් කියන සිද්ධියක් කියනවා. සියල්ල නිරුද්ධ වෙනවා. අපිට යම් දෙයකට හිත තියලා යම් දෙයක නැතිවීම බලන එක අපහසු නෑ. ගහ කියන එක කපල 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 ගහ කියන ඇති වෙච්ච එක නැති කරන්න පුළුවන්. නමුත් දැන් කැලී ටිකක් තියෙනවා කියන එක ඇති වෙලා නේද? නමුත් මෙතනදී ඇති වෙච්ච එක නැති වෙන්න ඕනේ ඒ විනෝට යමක් ඇති නොවෙන්න ඕනේ. ඒකට නිරෝධි කියන්නේ වෙන්නේ තියෙන එක නැති වෙන්නත් ඕනේ මත් එකක් නූපදින්නත් ඕනේ නේද? තියෙන එක නැති වෙනකොට මත් එකක් උපදිනවනะ. ඕක නිකන් සසර හැමදාම. දැන් මේ අපිටත් දැන් මේ තියෙන එක නැති වෙනකොට තව එකක් ඇති වෙනවනේ. ඉතින් තියෙන එක නැති වුණා කියලා තව එකක් ඇති වෙනවනම් ඒකට නිවන කියනවද? කොහෙන් බලන්න ගියොත් ඇතිවීම නැතිවීම අපි දකි. දැන් අපි ගොඩාක් දුරට හිතන්නේ ඒකයි. මෙහෙ එකක ඇතිවීම නැතිවීම බලනකොට තව එකක් ඇති වෙලා ඒක අපිට පේන්නේ නැහැ. අපි ඉතින් අනිත්‍ය දකින ණය ගුරුලීත්වය ඇති වෙලා නැති වුණා, මුක්තිය ඇති වෙලා නැති වුණා, ඇතිවිය ඇති වෙලා නැති වුණා. මේක තමයි ඇතිවීම නැතිවීම කියලා අපි හිතනවා. නමුත් සූක්ෂමව බලනද බැලුවෝ අපි කතා කරන ওই විදිහට කතා කරන ওই දර්ශනේ තියෙන කොතනක් හරි අපිට අහු වෙනව තැන. මේ හැම එකක්ම ඇති වෙලා නැති වෙනකොට යමක් ඇති වෙලා ඇත. සම්බන්ධ නිරෝධ ධම්ම වෙලා නැහැ. එහෙම නේද? නමුත් ඒ වගේ දැන් අපිට මේ පේන රූපේ ඇතිවීම නැතිවීම අපි බලනකොට මේ ඇති වෙනවා. මේ පැත්ත බලන මේ පැත්ත නැති වෙන හැබැයි තව රූපයක් ඇති වෙනවා. නමුත් ඇති වෙච්ච හැම දෙයක්ම නැති වෙන විදිහටම තියෙන දේ නැති වෙන්නත් මතු එකක් උපදින්නත් කියන දර්ශනයක් එන්න ඕනේ. එතකොට ඒක දකින්න වෙන්නේ අපිට නුවණකින්. සත්‍යපත්‍ය සම්පන්න කියන තැනකින්. ඒකට අපි ඔය නැටි ගුලිය උපමාවම ගමු ටික. අන්තිමට කියලා මොකක්ද ඔස්ට්‍රේලියාව කියලා නැටි වැඩ ගැන කතා කරගෙන ඉන්නවා. එතකොට දැන් අමු මැටි ගුලියක් ගන්නවා. අපි මේ සිද්ධිය හුදට හිතමු. මගෙන් බනහනවා නෙමෙයි. අපි හිතමු එකතු වෙලා. හැමෝම. ඒක සාධාරණයිනේ. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ කවුරු මගෙන් බණ අහනවද? මේ මොකුත් නෙමෙයි. අපි ඔක්කොම එකතු වෙලා තිය හිතන්න උත්සාහවත් වෙනවා. දැන් ඔය ඔය විදිහට හිතුවහම දෝෂයක් එකේ තියෙනවා කියලා සාධාරණව අපිට තේරෙන්නේ නැහැ. අර විදිහට හිතුවහම. ඒක මං කිව්වට නෙමෙයි අපි කාටත් එකඟයිනේ. ඒ කියන්නේ යමක් ඇති වෙලා නැති වෙනවා බලනකොට තව දෙයක් ඇති වෙනවා. නමුත් ඒක සම්බන්ත නිරෝධ ධම්ම කියන්න බෑ ඒකේ. එහෙනම් කොහොමද සම්බන්ත නිරෝධ ධම්මං ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා කියනකොට තව දෙයක ඇතිවීම පෙනෙන්නේ නැතු, පෞද්ගලික නැති වෙනවා, තව දෙයක ඇතිවීමක් නැතුව කියන අත්දැකීම දැනෙන්න ඕනේ අපිට. ඒ අරමුණේ ප්‍රත්‍යනේ තව උපදිනවා. උපදින එක නිරුද්ධ වෙනවා, ඒ විනෝඩ තව එකක් ඉපදෙනවා නෙමෙයි. ආයෙත් ප්‍රත්‍යනිස ප්‍රත්‍යිතික තියෙන හින්දා ආයෙත් උපදිනවා. උපදින එක නිරුද්ධ වෙන ඒ හේතුෙන් තව එකක් උපදින්නේ නැහැ. තේරෙනවද? ඵලයේ හේතුෙන් නැහැ තව එකකට. ඒ විදිහට අපි බලමු. දැන් ඔය වුණ අපි මුල ඉඳලම ස්වභාවිකවම ය උදැල්ලක් අරගෙන තාච්චිකුත් අරගෙන හුඹහක් ගාවට ගිහිල්ලා හුඹහ කොටලා ඔන්න මැටි කැට ටිකක් අරගෙන ගෙනල්ලා ඒක කොටලා කුඩු කරලා ඔය වලන් හදනකොට මේ මැටි ටික අඹරලක් ගන්න සිවුම ඒක හොඳට අඹර පිළියෙන් කපන මැටි ටික කපලා 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 ඊට පස්සේ ඒක අඹරන අඹරලා ඉත දිය දැක්කරෙන්වත් නෙමෙයි දිය මදි වෙන්නත් නෙමෙයි අවශ්‍ය ප්‍රමාණයට අතින් ගුල් කරගන්න පුළුවන් විදිහට ඕන වතුරක් දාලා දැන් මොන පටවි ටිකල තියෙන පස් දැන් අපි හොඳට බලන්න උඹේ තියෙන මැටි ටික අරගෙන කපලා 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 ඊට පස්සේ ඒක වෙනේර මට්ටමට ඉතාම සියුම් මට්ටම් චූටුවක් කැටයක් තියන්නේ කුඩු කරන්න තමයි අඹරන්නේ මිරිස් කුඩු වගේ අඹරන දැන් නම් ඒ අඹරන මැෂින් තියෙනවා ඈ හදලා දීලා එතකොට ඒකෙන් අර ප්‍රිනේරකින් හැලුවට වඩා සියුම් වෙන විදිහට කුඩු ඔන්න දැන් චූටි 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 මැටි කලාප ඒකට අපි නම දාව මැටි කලාප තියෙනවා ඈ අරගෙන ඔක තමයි දැන් අනන්නේ වතුර දාලා අනනවා දැන් ඔය මැටි කලාප ටික වතුර වතුර කියන්නේ හැම වෙලේම සෙනෙහේ ආපු ඒ කියන්නේ මේ සතර මහා ධාතුවේ කෘත්‍ය ටිකක් තියෙනවා. පඨවි ධාතුව හැම වෙලාවෙම මේ පිටි පිටි වගේ විසිරෙනවා. විසිරෙන්න නොදී ඒක බඳවලා තියෙන්නේ ආපෝ ධාතුවේ. ආපෝ ධාතුවේ ස්වභාවය එයාගේ කෘත්‍ය තමයි විසිරෙන්න දෙන්න තෝ තියෙන එක. දැන් ඔන්න මේ මැටි ටිකට වතුර ටිකක් දැම්මහම ඔන්න ඒක අනලා ගත්තා. දැන් ඒ අවකාශ ධාතුවේ එක හැඩයකට දුවාම එක විදිහකට තිබ්බාම ඔන්න දැන් අපි මුට්ටියක් හැදුනා කියලා නේද බැලුවේ නේද දැන් බලන්න අපිට පේන හැඩය ඔය මැටි කලාප ටික වුණා නම් මැටි කලාප ටික මේ පේන හැඩේ වුණා නම් ඔය හැඩේ ගුලි කළා ආපහු ගුරුලීත්ව හදන්න පුළුවන් දෝකේ දැන් අපිට පේනවා නම් ඒ මැටි ටික උදව් කරගෙන අවකාශයේ තියෙනකොට හැඩයක් වෙනවනේ දැන් මුට්ටිය කියලා අපි සතහන් කරන මුට්ටිය කියලා අපිට හිතෙන මුට්ටිය කියලා ප්‍රඥාත්‍ය පනන පුළුවන් හැඩයක් අපිට පේනවා. ඔය පේන හැඩයේ ඒකේ තියෙන මැටි ටික වුණා නම් මැටි ටික ඔය හැඩය නම් ඔය මැටි ටිකම ගුලි කළ වෙන හැඩයක් හදන්න පුළුවන්. මැටි නිසාම මැටි ටික නිසාම මෙහෙම පේන හැඩයක් පෙවුණා. පේන හැඩයේ මැටි නොවුණු නිසා මැටි මේ හැඩයේ නොවුණු නිසා පුළුවන්කම තිබුණ මේ හැඩයෙන් තව හැඩයක් හදන්න නේද තේරුණා මේ කියන්නේ එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර මැටි කලාප 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 ටික ගන්න උතන තියෙන්නේ දැන් පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු කියන්නේ ඔය ධාතුව අවකාශයේ එක හැඩයකට හිටනකොට අපිට එක සංඥාවක් පහළ වෙනවා. ස්කන්ධ පංචකයක් තියෙන අපිට පේනවා කියලා කියන්නේ ධාතුව නිසා ඔන්න එක හැඩයක් අපිට පේනවා. පේන හැඩයට මුක්තිය කියනවා අපි. දැන් මෙහි එකක් ඇති වෙලා නැති වෙන එක නෙමෙයි මේ වෙන්නේ. ආපහු අර ධාතුව වෙනස් වෙනකොට මැටි කලාප ටික වෙනස් වෙනකොට ධාතුව වෙනස් වෙනකොට අර තිබුණු සංඥාව නිරුද්ධ වෙලා දැන් වෙන සංඥාවක් අපිට පහළ වෙනවා. ඒ සංඥාවට අපි විවහාර කරන මුක්තිය. ඊගාවට අර මැටි ටික සියුම් රූප කලාප ටික විනාකාරයකට හැම වෙලෙම ධාතුව වෙනස් වෙනවා. මුක්ටි ඇති කර නැති වෙන්නේ නැහැ බාහිර. ධාතුව වෙනස් වෙන්න වෙනස් වෙන්න ධාතුන්ගේ දානත්වයේ මත සංඥා දානත්වයක් වෙනවා අපිට. දැන් මොන වෙන හැඩයක් අපිට පේන්නේ. ඒ හැඩයට අපි ගුරුලීත්වෝ කියනවා. අන්තිමට යම් කිච්චි සමුදේ ධම්මං සම්බන්ධන් නිරෝධ ධම්මංගේ ධාතුව මෙහෙම ධාතුව පිළිටනකොට මොන අපි ගාව එක හැඩයක් හැදුනා නම් ඒ හැඩයට අපි මුක්තිය කිව්වා. ධාතුව වෙනස් වෙනකොටම අර හැඩයයි පඤ්ඤප්තිය ඔක්කොම ටික නිරුද්ධයි. ඔන්න දැන් වෙන හැඩයක් හැදුනහම ඒ නිසා දැන් වෙන සංඥාවක්. දැන් බාහිර දෙයක් තියෙනවා මුක්තියක් හැදෙනවා. මුක්තිය නැති වුණා ඇතිලියක් හැදෙනවා. ඇතිලිය නැති වුණා නෙමෙයි එයාට තේරෙනවා ලෝකේ තමන් තුල ඉපදෙනවා නිරුද්ධ වෙන සිද්ධියක් වෙන්නේ. බාහිර නිත්‍ය සංඥාවක් කියන්නේ නැහැ. ධාතු නානත්වයේ මත සංඥා නානත්වයක් තේරෙන්නේ. සාමාන්‍ය ලෝකය දැක්කේ මෙහෙ ඉඳන් එයාට නාම ධර්ම තේරුන්නේ නැහැ. චිත්තජයසික අවබෝධ වෙන්නේ නැහැ. ස්කන්ධ පංචකයක් තේරෙන්නේ නැහැ. රූපයක ඇතිවීම නැතිවීම බැලුවට නාම ධර්ම තේරෙන්නේ නැහැ. ඇයි මුක්තියක් ඇති වුණා මුක්තිය නැති වුණා. ඇතිලියක් ඇති වුණා ඇතිලිය නැති වුණා. කියුවට ඒක බලන්න මෙහෙ ඉන්නවා. නාම ධර්ම ටික තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වෙයි ඔය විදිහට බැලුවාම තියෙන දෝෂය තමයි මේ නාම ධර්ම ටිකෙන් කරන වැඩෙත් එක්කමයි අපි මෙහෙ පේනවා කියලා තීරණය කරන්නේ. එතකොට තියෙන දෝෂේ පැත්තකට ගියාම මෙහෙම දෙයක් තියෙනවා කියන එක නවත්තන්න බෑ. නැති වුණත් මෙහෙම දෙයක් තිබුණා කියන එකවත් නවත්තන්න බෑ. ඇතිලියක් ඇති වෙලා මෙහෙ තිබුණා කියන එකවත් නවත්තන්න බෑ. බාහිරේට නැඹුරු වෙලා ඉන්න ගතිය නවත්තන්න බෑ. ඔය අරමුණේදී ඇතිවීම නැතිවීම අපි බැලුවා. මේ බාහිරේට නැඹුරු වෙලා තියෙන ගතිය තිබුණොත් ඊගාව අරමුණේදී අපි රාග දේශ වශයෙන් ඇතිවන අරමුණකටම බාහිරට යයි. ඉතින් බුදු දැන් ලෝකේ දකින දේ තමයි ඇතිවීම නැතිවීම බාහිරින්. බුදුරජාණන් වහන්සේ පෙන්වේ බඹලක් පොම ශරීරයෙන් ලෝකේ ඇතිවීම නැතිවීම දකින් පංච උපාදාන ස්කන්ධ ලෝකේ. දැන් අපිට ඔන්න මේ හැඩේ තියෙනකොට දැන් අපි හිතන්නේ මේ එක මිනිස්සෙ ඉන්නවා කියලා. දැන් මෙතන තියෙන රූප කලාප ටික වෙනස් වෙනකොට අපි කියන දැන් මිනිස්සයා ටිකක් වයසට ගිහිල්ලා. දැන් මිනිස්සයා හොඳටම වයසට ගිහිල්ලා. තම මනුස්සයා මරුණා මේ කියලා. නමුත් වෙන්නේ ඒද මෙතන තියෙන ධාතුව වෙනස් වෙනකොට ඔන්න එක සංඥාවක්. ඊට පස්සේ ඒ ධාතුව වෙනසව තව සංඥාවක්. හැම වෙලාවෙම ලෝකී ඉපදලා තියෙන මෙහෙ. අර අපි කිව්වේ මේ රිංගුව තියෙන තැනක අපි තුල මෙහෙම ජලය කියන එකක් පෙන්නලා තියෙන්නේ. ඒ වගේ මේ හැම තැනකම තියෙන්නේ හොඳට තේරුම් කරගන්න ඕනේ යම් කිංචි සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්මං කියනකොට තමන් තුල ලෝකී උපද නිරුද්ධ වෙන දර්ශනයක් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. එතකොට බාහිරේට නැඹුරු වෙලා නැති නිසා බාහිර කිසිම දෙයක් අහුවෙන නිත්‍ය කියන සංඥාවක් එන්නේ නැහැ. ඒකම බලන්න ඉතුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ නාම ධර්ම ටික ඉතුරු වෙන්නේ නැහැ. දැන් එයා දන්නවා පේනවා කියන ටික තමයි මේ අරමුණක් පේනවා කියනකොට මේ ස්කන්ධ පංචකයක කෘත්‍ය දකින්නේ. මේ ධාතුව නිසා මේ සංඥාවක් පහළ වෙලා තියෙන මේ සංඥාවට අපි මිනිස්සෙක් කියලා විවහාර කරලා දෙනගන. මොනද තමන් තුල කෙනෙක් ඇතිවෙච්ච හැටි. දැන් බාහිර කතාවක් අහු වෙන්නේම නැහැ. දන්නේම නැහැ. හොඳට බලන ලොකු වෙනසක් තියෙන්නේ කර්ම සහගත අවිද්‍යා සහගත මනස ස්වභාවයේ ආධ්‍යාත්මික අහුවෙන්නේ නැතුව බහැරට තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ දර්ශනය තියෙන්නේ මෙහි නිමිති හිටින්නේ නැති විදිහට එහිඳන් මෙහාට පෙනෙන විදිහට. බාහිරට නැඹුරු වෙලා බලනකොට තියෙන වෙනස තමයි අහකට ගියාම දැකපුවහකු දේවල් තියෙනවා කියන අදහස හිටින්නේ. නමුත් අපි යම් දර්ශනයක් දැක්කොත් බාහිරය නිසා Tamanṭai පේන්නේ කියලා ඇත්තට මෙවිල වෙලා තියෙන්නේ. මෙහි ඉඳන් මෙහෙට පේනລະද එහෙ කියන දෙයක් මෙහාට පේනລະද කියලා බලන්න. දැන් බාහිර ධාතු ටික නිසා පේන්නේ අපිට නේද? එහෙනම් පේන දේ අපිට නම් පේන්නේ, පේන දේ මෙහි තියෙන්නේ කියලා හිතුවොත් හරිද? අපි මෙහෙම කියමු දැන්. මේ ඉන්න ඉස්සෙල්ලම උපාසකම්මට දෙනවා මල් වට්ටියක්, හිස් වට්ටියක් දෙනවා. එයා ඊක උපාසකම්මට දෙනවා, දැන් මං දෙන්නේ හිස් වට්ටිය. එයා ඊක උපාසකම්මට දෙනවා, එයා අතේ මලක් දාලා මලකුත් එක්ක වට්ටියක්. ඒ උපාසකම්ම තමන් අතුරු මලක් දාලා මල් දෙකුත් එක්ක වට්ටියක් දෙනවා. එයා අනිත් අතින් අතට ගෙනියන දැන් මේ මල් වට්ටිය කියමු. එයා තමන් අතුරු මලක් දාලා තුනක් මල් වට්ටිය. කොහොමද දැන් අපි කියමු අතෙන්ට යනකොට දැන් මල් පහක් හයක් තියෙන වට්ටියක් ආවේ. මේ මල් වට්ටිය මේ ස්වාමීන් වහන්සේ යුවේ කියලා මන් දිහා බලලා හරියන්නේ නෑ. මල් පහක් තියෙන වට්ටිය එතනින්ම විතරයි දකින්න වෙන්නේ මිසක මෙහෙ කොතනකින්වත් බලන්න පුළුවන්ද? මෙහෙදි මේ පිරිපිරි ආවම මල් පහක් තියෙන වට්ටිය උතන තියෙන්නේ. ඒ වගේ දහත් එතකොට ඒ තියෙන එක මෙහෙන් කියලා දැක්කොත් මෙහෙ තිබුණ දේවල් මෙහෙන්දන් ආව මල් වට්ටිය කියලා නැතිනම් මේ මල් වට්ටිය ලැබුණේ මෙහෙන් කියලා හිතුවොත් ඒව හරියන්නේ නැහැ. ඒ වගේ ධාතුව නිසා සංඥාවක් පහළ වෙනකොට ඒකට හිතලා ඒක විඳලා ඒකට හිතලා ඒක අපි දැනගන්නවා කියනකොට දැන් එක එක්කෙනාගේ වෘත්ති ටික නිසා දැනගන්නවා කියන කෘත්‍යයක් අපිට වෙලා නම් මේ දැනගන්න එක තියෙන්නේ බාහිරයි කියලා. අර මල් වට්ටිය දුන්නේ මමයි කියලා බැලුවම හරියන්නේ නැහැ. ඒ වගේ ඇයි මේ පේන දේ බාහිරයි කියලා හිතන්නේ?
සංකාර කරන්නේ නැත්නම්
දැක්කම මොකද? විඥානය එතරම් කියන්නේ නැහැ. මම කියන්නේ බාහිර හේතු ටිකක් නිසා අපිට නම් පෙනෙන්නේ. පෙනෙන සිද්ධිය බාහිර තියනවා කියලා ගන්න එපා. ඒ කියන්නේ පේනවා කියන කෘත්‍ය අපිට සම්පූර්ණුනේ මෙහෙ නිසානේ. ඒකයි හොඳට බලන්න චක්කුම්පටිච්ච රූපිත උපජ්ජේ චක්කු විඥානං කියලා මේ ස්පර්ශය මුලට ඇවිල්ලා ඒ නිසා වේදනා සංඥා පෙන්වන්නේ. එතකොට මේකෙන් අපි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ එක දෙයක්. ඒ කියන්නේ ලෝකය කියන එක බංගයක් වුණ ශරීරය තුලින් දකින්න. ඇතිවීම නැතිවීම. අන්තිම දර්ශනයේදී දකින්නේ විදර්ශනා කියන්නේ ඒකයි. ලෝකයාගේ ස්වභාවය තමයි හැම වෙලාවෙම බාහිරයට නැඹුරු වෙලා ඉන්නේ. රූපයක් බලන්නේ, සද්දයක් අහන්නේ, ගඳ සුවඳ දකින්නේ. දැන් මේ දර්ශනයේ ස්වභාවය තමයි බාහිරය නිසා තමන්ටයි වෙන්නේ කියන තැනක ඉන්නේ. එතකොට මේ දර්ශනයටමයි බාහිරට යන්න තියෙන හේතුව නැත්තේ. එතකොට තමන් දන්නවා, ඒ කියන්නේ මැටි ටික එකහාකාරක වේදනකොට ධාතුව නිසා තමන්ට මෙබඳු සංඥාවක් පහළ වුණේ, ඒ සංඥාවට තමන් විවහාර කළා නම් එයා දන්නවා සංඥායත නිරුද්ධ වෙන සිද්ධියක් ඇති වෙලා නැති වෙනවා මිසක කලයක් ඇති වෙලා නැති වෙනවා කියන දර්ශනයක් එන්නේ නැහැ. තියෙන කලයකට දුක් වෙන්නේ මේ සතුට වෙන්නේ හෝ නැතිවෙච්ච කලයකට දුක් වෙනවා කියන එකක් නෑ. මම බාහිරෙන් දැක්කහම කලේ ඇති වුණා. කලේ හරි හොඳයි වුණා සතුටුයි. නැතිනොත් අපරාධේ කලේ නැති වුණානේ කියලා බාහිරෙන් දැක්කොත් කලය වහන්ඩයක් ඇති බව නැති බව එයාට හම්බ වෙනවා. නමුත් මේ ධාතුව නිසා තමන් තුල සංඥායපද නිරුද්ධ වෙනවා කියන දර්ශනයක් දැක්කොත් අපිට ඇලෙන්න දෙටෙන්න එකක් නෑ. තමන්ගේම හිතේ පහළ වෙච්ච සංඥාව කියලා හඳුනගත්තොත් කලයක් උපන්නා කියලා සතුට වෙනවද? දැන් හිතේ පහළ වෙන සංඥාව නිරුද්ධ වෙනකොට කලේ නැතුණා කියලා දුක් වෙනවද? තමන් තුල ලෝකීය ඇතිවිලා නැති වෙනවා කියලා දන්නවා. මේ තමන් තුල උපදින ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම නොදන්නා ලෝකය බාහිරෙන් මේක දකිනවා කියලා දන්නවා. එතකොට මේ දර්ශනයට හිත තිබුවොත් එයා දකින්නේ මුළු ලෝකෙම කියන්නේ ධාතු නානත්වය නිසා සංඥා නානත්වයක් උපදිනවා. සංඥා නානත්වය නිසා සංකප්පයගේ නානත්වය, කල්පනාවේ නානත්වයක් වෙලා. කල්පනාවේ නානත්වය නිසා ඡන්දයගේ නානත්වය. දැන් කෙනෙකුට කලයට වඩා තණ්හයි ගුරුලේතු. ඒකට වඩා තණ්හයි මුක්තියට. කල්පනාවේ නානත්වය මත තණ්හාවේ නානත්වය මත පරිධහනයගේ නානත්වය. ඒ කියන්නේ දැඩිලි ඒකේ අවශ්‍යතාවයේ නානත්වය. පරිධහනයගේ නානත්වය මත පරිේෂණයගේ නානත්වය. දැන් කෙනෙක් කලයක් හොයනවා, කෙනෙක් මුක්තියක් හොයනවා, කෙනෙක් ගුරුලේතුක් හොයනවා. පරිේෂණයගේ නානත්වය මත ලාභයගේ නානත්වය. ඇයි හොයන්නේ කියලා ගියාම ආයත ධාතු නිසා සංඥා ලැබෙනකොට ඔන්න කෙනෙක් මුක්තිය හම්බුණා, කලය හම්බුණා කියන තැනකින් ඇලෙන්නේ නැදේ. නමුත් කෙනෙකුට මුක්තියක් මෙහෙන් හම්බෙන්නේ ලොකු චක්‍රයක් ඇවිල්ලා. කෙලින්ම ධාතු නානත්ව නිසා සංඥා නානත්වයක් ඇවිල්ලා, ඒක සංකප්ප යාගේ නානත්වයක් ඇදිලා, ඒ නිසා ඡන්දය යාගේ නානත්වයක් ඇවිල්ලා, ඒකේ අවශ්‍යතාවය දැනෙලා ඒක හිතින් හොයලා ආපහු මෙහෙට ගියාම දැන් ආයේ සංඥා නානත්වයක් එන්නේ. නමුත් Tamante එක පෙන්න Tamante තේරෙන්නේ හරි මුක්තියම හම්බුණා කියලා. මුක්තිය හදාගෙන මුක්තිය අපි හොයන්නේ. ඔක හොඳට තියෙනවා සංයුත්ත නිකායේ සංඥා නොසංඥා සූත්‍රක සූත්‍ර 20 ගාන තියෙනවා. හොඳට බලන්න මේ ලෝකේ ඇති වෙන්නේ කොහොමද? තණ්හාවේ නානත්වය ඇති වෙන්නේ කොහොමද? අපිට පේන්නේ කොහොමද? මේ ලෝකේ මේ වෙහෙස ලෝකයාගේ ලැබීම ලැබෙන්නේ කොහොමද? ඊට පස්සේ පෙන්වන බුදුරජාණන් සංඥා නොසංඥා සූත්‍රය. ධාතු නානත්වය නිසා සංඥා නානත්වයක් වෙනවා, සංඥා නානත්වය නිසා ධාතු නානත්වයක් වෙන්නේ නැහැ. හරි පැත්තට යන්නේ. මැටි කලාප නිසා මුට්ටිය කියන සංඥාවක් පහළ වෙයි. මුට්ටිය කියන සංඥාව තිබුණා කියලා මැටි ටික වෙනස් වෙලා නැහැ කියනවා. මැටි මැටිමයි. ධාතුව නිසා, මැටි කලාප නිසා මේ හැඩේ පේන්න පුළුවන්. හැඩේ පහළ වුණා කියලා මැටි ටික වෙනස් වෙන්නේ නැහැ. ධාතු නානත්වය නිසා සංඥා නානත්වයක් වෙන්න පුළුවන්. සංඥා නානත්වයට ධාතු නානත්වය වෙන්නේ නැහැ. දැන් මේ හැදේ හැදේ හැටියට මැටි කලාපත් වෙනස් වෙනවද? වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ සංඥා නානත්වය සහ සංකප්ප ඥානත්වය කියන්නේ පුළුවන් සංකප්ප ඥානත්වය වෙනවා කියලා සංඥා නානත්වයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ එකම මැටි දැන් මුට්ටිය කියන සංඥා මේ හැදේ පේනකොට එක්කෙනෙක් මුට්ටිය කියන්න පුළුවන්. එක්කෙනෙක් තව පත්‍යප්තිය කෝණ කියන්න පුළුවන්. නැත්නම් මුට්ටිය හොඳයි කියලා හිතන්න පුළුවන්. මුට්ටිය නරකයි කියලා හිතන්න පුළුවන්. මේ සංඥා භාගය හිතුවා කියලා සංඥාව එකයි ඔක්කොටම. සංඥා නානත්වය නිසා සංකප්පයක නානත්වයක් වෙන්න පුළුවන්. නමුත් සංකප්පයක නානත්වය මත සංඥාව නානත්වයට යන්නේ නැහැ. සංඥාව එකමයි. ඊට පස්සේ සංකප්ප නානත්වය නිසා ඡන්දයක නානත්වයක් එනවා. ඡන්දයක නානත්වයක් තිබුණා කියලා සංකප්ප නානත්වයකට යන්නේ නැහැ. කියලා මෙහාට එනවා එනවා මෙහාට යන්නේ. කියලා සිද්ධියක් වෙනවා මේක. ඒ නිසාමයි මේ කියන්නේ ධාතු නානත්වය නිසා මේ වගේ සංඥා නානත්වයක් එනවා. හැබැයි සංඥාව මේ වගේ හැඩසටහන් පෙවුණා කියලා මේ ධාතුව වෙනස් වෙන්නේ නැහැ. අපි කියමු කන බොන බත් පාන් කවපු මුංගට එකම විදිහට ගන්න. ඕජට්ටම රූප කලාප ටික නිසා සංඥා නානත්වයක් තියෙනවා. නමුත් මේ මොන විදිහේ සංඥා නානත්වයක් තිබුණත් ඒ ධාතුයේ නානත්වයකට යන්නේ එකමයි. එතකොට මේකෙන් කිටින් මම මතක් කළේ ඒක පදයන්නේ සහ අස්ස දස්සන සම්පදාය කියනකොට ඒ දැකීම සහ සමග කියනකොට කෙනෙකුට දකින්න පුළුවන් වුණොත් මෙන්න මේ පරියය අපිට යමක් පේනවා කියලා කියන්නේ ධාතු නානත්වය නිසා සංඥා නානත්වයක් පහළ වෙනවා. ඒකට අපි සංකප්පයක නානත්වයක් කරනවා නේද? එතකොට මේ ධාතු ටික නිරුද්ධ වෙනවා, සංඥා නිරුද්ධ වෙනවා නේද කියලා තමන් තුල ඉපදෙන විදිහ. එතකොට යා ලෝකය මුක්තියයි කියලා විවහාර කරන සංඥාව තමන් තුල ඉපදෙලා නිරුද්ධ වෙනවා. අර මැටි කලාප ටික ධාතුව වෙනස් වෙන්න තමන් තුල හැඩ ඉපදෙ නිරුද්ධ වෙන දර්ශනයක් දකින්න. මේ විදිහට ස්පර්ශ ආයතන හයේම තමන් තුල ඉපදෙ නිරුද්ධ වෙනවා දකින්න. එයාට කිසිම සැකයක් නැහැ යම් කිසි සම්දේදම සම්බන්ධ නිරෝධන. යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තම හැම දෙයක්ම නැති වෙනවා. දැකපු දේ තියෙනවා, දකින්න ඉස්සලා තිබුණා, දැක්කයන් පස්සේ තියෙනවා, තියෙන එකක් පරිහරණය කරන කතාවකට හෙල්ලෙන්නවත් නැහැ. එහෙම එකකට යන්න ඉඩම නැහැ නේ. එහෙම එක ගැන හිතෙනවා, තේරෙනවා කියන්නේම විහිළුවක්. පේන ඇත්ත ඇත්ත මෙහෙමම සිද්ධියක් නම් බාහිර ධාතුව නිසා Tamanට පේනවා කියන සිද්ධියක් නම් තියෙන්නේ. දකින්න පෙර තිබුණා කිව්වා, දැක්කයන් පස්සේ තියෙනවා කිව්වා, දකින්න වෙලාවේ තියෙනවා කිව්වා, මෙහෙම හිටියත් මේක විපල්ලාසයක්මයි කියලා තේරෙනවා යාට. මේක මේ වැරදි මේ මනස. මේකට තමයි නිත්‍ය සංඥාව කියන්නේ. මේකට තමයි වැරදි දැකීම කියන්නේ. කිනක තේරෙනවා. එතකොට එයා දකින්න දර්ශනේ එයා බය නැතුව කියන යන්ත්‍රික සංදේශන සම්බන්ධයෙන් දුන්නු. යමක් හේතුන්ගේ හටගත්තු තේ හැම දෙයක්ම නැති වෙනවා කියලා කියන්නේ මොකද? එයා දන්නවා දකින්න වෙලාවේදී දකින්න ඉස්සෙල්ල දැක්කයන් පස්සෙත් ලෝකය තියෙනවා කියලා රැවටුනට වෙන ඇත්ත මේකද කියන එක දන්නවා එයා. එතකොට ඉබේමයි හටගත්තු දේ නිරුද්ධ වෙනවා කියන එක හිතින් ජීවිතය වෙන්නේ. තුන් කාලය කියන එකේ මෙදෙනවා එයා. ඒ කියන්නේ දකින්න පෙර තිබුණත් නෙමෙයි, දැක්කයන් පස්සේ තියෙනත් නෙමෙයි, දකින්න වෙලාවට තියෙනත් නෙමෙයි. ඇතිවීම නැතිවීමක් දකින්න. ඔන්න ඔය වගේ දර්ශනයක් කිතින් දුහු මෙන්න මේ වගේ දර්ශනයක් තමයි තියෙන්නේ. ওই දර්ශනේ දැක්කහම මොකද වෙන්නේ? ওই දැකීමත් සමඟ තයස්ස ධම්මා දහිතවන්ත ධර්මතාව තුන තුන වෙනවා. සක්ඛාය දිට්ඨි. දැන් රූපේ මාත්ම වශයෙන් ගන්නවා නම් වේදනාව රූපේ ඇතුළු කරගෙන ආත්මයක් තියෙනවා, රූපේ නිසා ආත්මයක් තියෙනවා, රූපේ ඇතුළු කරගෙන ආත්මයක් තියෙනවා කියන මේ විෂයාකාර සක්ඛාය දිට්ඨි හිතින්නේ නැහැ. ඇයි? එයා දන්නවා දැන් අපි හිතාගෙන මේ පුද්ගලයෙක් ඉන්නවා කියලානේ, රූපී ආත්මයි කියලානේ. රූපී ධාතු ස්වභාවයක් දන්නවා. ඒ නිසා සංඥාවක් පහළවෙනකොට ඒ සංඥාවට අපි පුද්ගලෙක් කියලා විවහාර කරලා දැනගන්න කියන ටිකක් දකිනකොට මෙතන තියෙන රූපියක් දන්නවා. ඒ නිසා පහළවෙච්ච සංඥාවක් දන්නවා. පුද්ගලයා හැදුන හැටි දන්නවා දැන්. පුද්ගලයා හැදුන හැටි දන්නවා. ගුරුලීත්වය හැදුන හැටි දන්නවා. කලයේ හැදුන හැටි දන්නවා. බාහිර නැති කලාප ටික නිසා ධාතු නිසා හැඩ සටහනක් පහළ වෙනකොට ඒකට කලයේ කියලා විවහාර කළ දැනගත්තේ කියලා දකිනකොට මැටි කලාප ටිකයි කලයේ කියලා හිතෙනවද යාට? මැටි කලාප ටික ඇතුළු කරගෙන කලයේ තියනවා කියලා හිතෙනවද? කලය නිසා මැටි කලාපයි කියලා තේරෙනවද? නැහැ. එහෙනම් ඒ නිසා පේන මේ හැඩේ සංඥාව කලයේ කියලා තේරෙනවද යාට? කලය කියන්නේ සංඥාවයි කියලා තේරෙනවද? නැත්නම් කලය කියන ප්‍රඥප්තියයි කලය කියලා තේරෙනවද? කලේ කියන එකක් නැහැ. ඒ කියන්නේ මේ ටික බෙදවස්ස. සංඛාර කදුලූපම සංඛාරයේ කියල කඳ අපි යමක් හිතනවා gedi pitin අහුවෙනවා කලේ කියලා. ඒක බෙදුවොත් අපි කියන කලේ මැටි කලාප ටිකද නැතිනම් පේන සංඥාවද, ඒ කියන්නේ පේන හැඩේද කලේ, නැත්නම් කලේ කියලා මෙනෙහි කරන මානසිකාරයද කලේ, නැත්නම් කලේ කියලා දැනගන්න එකද කලේ කියලා එකින් එක එකින් එක බෙදුවොත් තැනක් නැහැ ඒකට. gedi pitin ගත්තාම කලේ කියලා මේ උසලක් පේනවා. නමුත් ලෙහෙලා බැලුව කෙහෙල් ගහ පතුරු ගහ බැලුවොත් අරටුවක් නැහැ. හරයක් නැහැ. අරටුව කියන එකක් අහුවෙන්නේ පතුරු ටිකක් විතරයි. ඒ වගේ කලය කියන එකයි සංඛාරයේ කෙහෙල් කඳකට උපමා කියලා කිව්වේ. අපි යමක් විවහාර කරයි නම් ඒක පතුරු ගහ බැලුවොත් රූපයක් නැහැ. මෙටිකලල් ටිකක් නෙමෙයි කලේ. එහෙනම් හිතට පේන හැඩේද ඒකත් නෙමෙයි කලේ. එහෙනම් කලේ කියන ප්‍රත්‍යක්ෂ ඒකත් නෙමෙයි කලේ. එතකොට එහෙනම් දැනගන්න හිතද කලේ? ඒකත් නෙමෙයි කලේ කියලා තේරෙනවා. එතකොට ඔන්න මේ විෂයාකාර සක්ඛාය දිට්ඨිය ඇති වෙනවා. එයාට යම් කිසි සමුදෙදම සම්බන්ධ නිරෝධම කියන ඔය පරියායෙන් ඔය උපමාවෙන් අර මං කියන්නේ මොහොදේ මහා වතුරක් තියෙනවා. ඒක වතුර ටිකක් දුවුවහම අපිට තේරෙනවා ලුණු රහයි. දැන් මොදි මැදින් අගින් බිල බලන්න ඕනේ ලුණු රහයිද කියලා එක දෝතමින් එක අරමුණක් තේරුම් ගත්තාම ඒක මින්ම වෙනවා යාට. එහෙනම් මේ හැම දෙයක්ම පේනවා කියන්නේ හටගන්නේ මෙහෙමනේ. මිනිසයා කියලා තේරෙනකොට මේද අපිට මේ ධාතුනක් නිසා පහළ වෙන සංඥාව ආරම්භය අපිව මිනිසයා කියලා හිතලා දැනගන්නවා නේද? කියන මනුස්සය කියන එක ඇති වෙන හැටි ගත්තා. කනගුණ ආහාරයෙන් හැදුණු රූප කලාප ටිකද මනුස්සය? නැත්නම් මේ පේන හැඩේද මනුස්සය? මනුස්සය කියන අදහසද මනුස්සය? නැත්නම් දැනගන්න බවද මනුස්සය? කියලා මේ ස්කන්ධ පංචකයට නෝන යෙදෙනකොට රූපේම කෙනෙක් පුද්ගලෙක්. රූපය අසුරු කරගෙන කෙනෙක් පුද්ගලෙක් ඉන්නවා. වේදනාවම කෙනෙක් පුද්ගලෙක්. වේදනාව අසුරු කරගෙන ඉන්නවා කියන මේ කාරණා ටික ඉබේම යතහැරෙනවා. ස්කන්ධ පංචකයම. මොකද තමන් තුළ ස්කන්ධයන්ගේ ඉදීම දකිනකොට. දැන් බහැර කෙනෙක් නම් ඉන්නේ ඉන්නවද නැද්ද කියලා හරි අපිට සැකේන්නේ. නමුත් බහැර නිසා අපිට නම් පේන්නේ අපිට තේරෙනවා නේද දැන් මේ සිත කියන එක ඇතුලේ තව පුද්ගලෙක් ඉන්නේ චිත්තජයසික ටික ඇතුලේ. බාහිර රූපය නිසා තමන් තුළ චිත්තජයසික ධර්ම ටික ඉපදිච්ච එකක් මේ වෙලා තියෙනවා. ඇත්තටම ලෝකේ පේනවා කියලා කියන්නේ බාහිර තියෙන්නේ පංචමහ භූතිය විතරමයි. පඨවි ආපෝ තේජෝ වායෝ අවකාශ. පංචමහ භූතිය තියෙන තැනක තමන් තුළ චිත්තජයසික ධර්ම ටිකක් මේ ඉපදිලා. තමන් තුළ උපදින චිත්තජයසික ධර්ම ටික බාහිරයි කියලා ඇයි අපි ගන්නෙ? එහෙම ගන්න බෑ. ආයතන කියන්නේ ඒකයි. ආයතන කියලා කියන්නේ මේ නැවත නැවත චිත්තජයසික ධර්ම උපදින හින්දා මේවට ආයතන කියන්නේ. ආයතන කියන්නේ. එතකොට බාහිර නිසා තමන් තුළ චිත්තජයසික ධර්ම ඉපදිලා මිසක මෙහි උපන්න චිත්තජයසිකකින් බාහිර දෙකල නෙමෙයි මේ තියෙන්නේ. අපි ගිහිල්ලා තියෙන අනිත් පැත්තට. ඇහත් රූපයත් එක්ක ගැටීම නිසා චක්කු විඤ්ඤාණය උපන්න කියනකොට ඒ සිත්තේ චෛතසික උපන්න කියනකොට වෙලා තින්නේ මොකද්ද? මේ නිසා සමතුල චිත්ත චෛතසික ධර්ම ඉපදিলা. නේද? එතකොට ඔන්න ඒ වගේ රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ කියන හතර ස්කන්ධයම ස්කන්ධ පංචකයේ ආරම්භය එක ස්කන්ධයකට හතර ගන්න. රූපේ මාත්ම හැටියට වේදනාවම සංඥාවම සංකාරම විඥානෙම ආත්ම හැටියට දකිනවනම් කර පුද්ගලයේ කෙනෙක් කියලා දකිනවනම් මේ හේතුඵල ධම දකිනකොට මේ දර්ශනය දකිනකොට අරටික අපහැරෙනවා. ඊට පස්සේ රූපේ ඇසුරු කරගෙන වේදනාව ඇසුරු කරන සංඥාව සංකාරි විඥානෙ ඇසුරු කරගෙන නැත්තම් රූපේ නිසා වේදනාව සංඥාව සංකාරයෙන් නිසා ආත්මයක් තියනවා කියන මේ දෘෂ්ටි නැහැ. මොකද පුද්ගලයා කියන අදහස ඇති වෙන හැටිම දන්නවා. පුද්ගල භාවය ඇති වෙන හා නැති වෙන හැටි දන්නවා. කලී ඇති වෙන හා නැති වෙන හැටි දන්නවා වගේ. එතකොට මේ පුද්ගල භාවය ඇති වෙන හා නැති වෙන හැටි දන්නවා. එතන තියෙන ස්කන්ධ ටිකක් දන්නවා. ස්කන්ධ ටික නොදන්නා කම නිසා පුද්ගලයෙක් ඉන්නවා කියන දෘෂ්ටියක් ලෝකයේ ඇති වෙන හැටි දන්නවා. එතකොට ඔන්න ඔය හේතුඵල ධම දැකීම නිසාම සක්කාය දිට්ඨිය අතහැරෙනවා. සක්කාය දිට්ඨිය අතහැරෙනකොටම දැන් තමන්ට හොඳටම තේරෙනවා. හොඳටම තමන් මේ දර්ශනය දැක්කාම හේතුඵල ධහම ප්‍රත්‍යක්ෂ වුණාම රූපය කියන එකත් හේතු ප්‍රත්‍යයයි, වේදනාව හේතු ප්‍රත්‍යයයි, සංඥාව හේතු ප්‍රත්‍යයයි, සංකාර හේතු ප්‍රත්‍යයයි, විඥාන හේතු ප්‍රත්‍යයයි. ඒ හේතු ටික නිසාද තමන් තුල ඉපදී නිරුද්ධ වෙන සිද්ධියකු වෙන්නේ. ඒක ඒ ප්‍රත්‍ය නැති වෙනවා කියන එක සැක නැහැ. ඒ දර්ශනය නිසාම දැන් සත්‍ය පුද්ගලෙක් ඉන්නවද නැද්ද කියන එක ගැන සැක නැහැ. සක්කාය දිට්ඨිය ගැන ප්‍රශ්නයක් නැහැ යාට. මේ ඇත්ත තියෙන නිසා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කෙරේ සැක නැහැ. ඉඳෙම යන්නේ මට කලින් අපිට කලින් මෙහෙම දර්ශනය දැකපු කෙනෙක් ඉඳලා තියෙනවා තමයි කියන එක ඒ කාන්තෙන් ප්‍රත්‍යක්ෂයි. අපි කියමු දැන් දොස්තර මහත්තයෙක් කියන පුරාණ වේද මහත්තේ අපි කියමු පිළිකා කට බෙහෙත් කරන වේද මහත්තේ පිළිකාවක් හැදුනහම පිළිකාවේ රෝග ලක්ෂණ මෙන්න මේකයි. මේ වගේ රෝග ලක්ෂණ හැදුනහම පිළිකාවක් කියලා දැනගන්න ඒකට කරන්නේ මෙන්න මේ වගේ බෙහෙත් ගන්න ඕන කියලා එදා ඉඳලා බෙහෙත් කරලා නමුත් බෙහෙත් වට්ටෝරුව තියලා මැරෙනවා. දැන් වේද මහත්තයා මැරිලා ගොඩක් බෙහෙත් වට්ටෝරුව යනවා දැන් දිගට. ඉතින් දැන් සැකයි ඇත්තටම වේද මහත්තයෙක් හිටියද දන්නේ නැද්ද දන්නේ? පිළිකාවක් තියෙන රෝගියෙකුට අරකේ තියෙන ලක්ෂණ ටික දැකලා පිළිකාවක් තියෙනවා කියලා ඒකේ තියෙන විදිහට බෙහෙත් ටික අරගෙන බොනකොට සුව වුණොත් එයාට තේරෙනවා ප්‍රත්‍යක්ෂයෙන් වේද එදා මෙහෙම කෙනෙක් නොහිටියනම් මේක හදන්න විදිහක් නැහැ. ඉන්දල තියෙනවමයි කියලා මේ තුලින් ප්‍රත්‍යක්ෂයක් එනවා. එයා විද මහත්ය හිටපු බව දකිනවා. සැක නැහැ. එයා විද මහත්ය කියන එක ගැන සැක නැහැ. එයා බෙහෙත් කරලා තියෙනවා කියන එක ගැන සැක නැහැ. නේද? එයා ලෙඩ සුව කරලා තියෙනවා කියන එක සැක නැහැ. මොකද තමන් ඒ කියන්නේ විශ්වාසයෙන් ඉන්න. තමන්ට රෝගෙත් තියෙනවා කියලා දැක්කම නම් තේරුණා නම් ඒ බෙහෙත්වල තියෙන ඉඳි බිව්වම තමන් සුවපත් වෙනවා. මේ තුලින් වෙද මහත්තයා ගැන තියෙන report ටික ඔක්කොම තමන්ට ලැබෙනවා. දැන් කවුරු කිව්වත් වෙදෙක් කියලා හිටියද නැද්ද කවුද දන්නේ? ඔය බෙහෙත් බිව්වාම හරියයිද කවුද නැද්ද දන්නේ? කිව්වට ඒව අනෙක් කෙනාට දෙන්නට මෙයාට ඒකේ ප්‍රශ්නයක් නැහැ. තමන්ට ප්‍රත්‍යක්ෂයක් තියෙන විශ්වාසයක් නැමේ. නේද? ඒ වගේ මේ දර්ශනය යම් කිසි වෙලාවකදී දකින මට්ටමට කෙනෙක් ආවෝ දැන් ඔය අහගත්ත ටිකනේ ඔයගොල්ලෝ තාම දන්නේ නැහැ ඔය සිද්ධිය ඕගොල්ලන්ට දකින මට්ටමකට ආවෝ යම් වෙලාවකදී ලෝකේ මෙහෙම පේනවා නෙමෙයි පේන්නේ මෙහෙමයි කියලා දකින මට්ටමකට ආවෝ ඔයගොල්ලන්ට කිසිම රූපයේ සත්‍යද නැද්ද කියලා ඔය ටිකක් බේරෙන කිසි සැකයක් නැ මේක අවබෝධ කරගත්ත කෙනෙක් ඉස්සලා හිටියයි කියන එකට මේ ලෝකෙ කෙනෙකුට සාධාරණ නැහැ මේ අවබෝධය කියන එකට. එයා ලෝකයේ දර්ශනයට වඩා වෙනස් වෙච්ච කෙනෙක් කියන එකට සැක නැහැ. ඇයි මුළු ලෝකයක්ම තියෙන ලෝකයක් දිහා බලනකොට බාහිරය නිසා ලෝකයේ තමන් තුළ ඉපදුනා කියන දර්ශනයක් කලම දැකලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියන සැක නැහැ. එතකොට ලෝකයේ මේ විදිහට දකින්ද පෙන්වපු මේ ධර්මයේ මොනතරම් ඇත්තද? මොනතරම් සුවක්කාතද මනාවකට දේශනා කරලා තියනවා නේද මේක මේිට වඩා ඇත්තක් තියෙනවා දෙන්නේ කියන දැනකින් තමයි ප්‍රත්‍යක්ෂය. ඇයි? තමන්ට හොඳට තේරෙනවා නම් බාහිර රූපය දැකලා ඇලිලා ගැටිලා දුක් වෙන බවක් වෙන ඒ ඔක්කොම මිදිලා තමන් තුළ ලෝකෙ ඉපදිනවා කියන මට්ටමක දර්ශනකින් ඉන්නේ. ඒ ධර්මයේ සුවක්කාතයි කියන එක පේනවා. අතීතෙදි යම් කෙනෙක් නිබඳු දර්ශනයක් දැක ගැනීම සඳහා පිලිපන්න නම් එයා සුපටිපන්නමයි නේද කියන කයර තේරෙනවා. සුපටිපන්නමයි කියන එක ගැන සැක නැහැ. බුද්ධේ කංකති දුරුයි, ධම්මේ කංකති දුරුයි, සංඝයා කෙරේ සැක නැහැ. පුබ්බන්තේ කංකති. අතීතේ සත්‍යයක් හිටියද? හිටියේ නැද්ද? මම හිටියද නැද්ද? ඒ ගැන සැක නැහැ. මොකද එයා අතීතයේදී තියලා තියෙන්නේ මේ 13 ආනත්ත්‍ය නිසා සංඥානාත්ත්‍ය පහළ වෙලා මේ හේතුප්‍රත්‍යයෙන් ස්කන්ධ ටිකක් හතර නිරුද්ධ වෙලා මේ බව නොදන්නා කම නිසා මම ඉන්නවා සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියන කම නිසාම කර්ම රැස් කරගෙන නේද කියලා ඒ හින්දම මේ විඥාන්නේ බැසගෙන නේද තියෙන්නේ. අතීතයේදී පුද්ගලෙක් සත්‍ය කිටනේ මේ හේතුඵල ධර්ම නේද තිබිලා තියෙන්නේ. ඒක නොදන්නා අවිද්‍යාව නිසා පුද්ගල භාවයක් ඇති කරගෙන ඒ පුද්ගල භාවය නිසා මේ විඥාන්නේ පිටරලා. අදද මේ 13 අනත්ත්‍ය නිසා සංඥානාහත්‍යක් පහළ වෙනවා. පෞත්‍ය නැත්ත නේකමයි. මේ ටික දැනගන්න බැරි වුණොත් මේ නොදන්නාකම නිසාම මම කියන පුද්ගලයා කියන සත්‍යය කියන අදහසක් ඇති කරගෙන. ඒ අදහස නිසාම ඒ කර්ම නිසාම ප්‍රතිසන්දි වශයෙන් විඥානේ පිටයි නේද? කියලා එයාට පෙර ජීවිතය ගැන සැක නැහැ. මම හිටියද නැද්ද ඉඳීද නැද්ද ගැන සැක නැහැ. අවිද්‍යාපච්චය සංඛාරා කියන න්‍යායයම එතද මේ තිබුණ තියෙන හේතුඵල ධර්මක ස්කන්ධ ටිකක් ඒ ටික නොදන්නාකම නිසා පුද්ගල භාවයක් ඇති කරගන්න. ඒ නිසා මේ ප්‍රතිසන්දි වශයෙන් විඥානය පිටුලා. පිළිපියද කෙනෙක් නෙමෙයි අදද තියෙන්නේ මේ ධර්මතාව ටික. මේ ටික නොදැක්කොත් නොදන්නාකම නිසා පුද්ගල භාවයක් ඇති කරගන්න. මේ තේින්නේ මෙන්න එහෙමයි කියන අරමුණ නොදන්නකොට පේන්නේ මට පෙවුණ කෙනෙක්ව කියන අදහස ඇති වෙනවා. ඒ අදහසමයි කර්ම කියන්නේ. පුද්ගල භාවයේ ලෝකේ. ඒ හේතින් මත විඥානය තියෙන හැටික් වෙනවා. පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති උබ්බන්ත අපරන්තේ කංකති කියන එක නෑ. එහෙනම් පටිච්ච සමුප්පාද ධර්මයක් නේද කියන එක ගැන සැක නැහැ. පෙර ජීවිතයේ තිබිලා තියෙන්නේ මේ වගේ හේතුඵල ධර්ම පෙර ජීවිතයක කියන තැනකදී තිබිලා තියෙන්නේ මේ වගේ 13 ආනත්‍ය නිසා සංඥානාත්මයක් ලැබිලා නේද? එද වර්තමානයේ තේරුණා නම් මට රූපයක් පේනවා කියලා කියන්නේ මේ 13 ආනත්‍ය නිසා තමන් තුළ පෙනෙනවා ඇහෙනවා මේ ස්කන්ධ පහළ වෙනවා. එහෙනම් අතීතයේ කියලා තියෙනෙත් මෙහෙම සිද්ධියක් නේද? හෙට අනාගතය කියන තැන මට ඉන්න කෙනෙක් පේන්නේ එදාට බලන්න කියලා ගිහාම මට ඒ 13 අනත්ත්ව නිසා තමාතුල සංඥාවක් පහළ වෙන්නේ. එහෙනම් අතීතයේ කෙනෙක් පේන්නේ නැහැ. අතීතයේ 13 අනත්ත්ව නිසා තමන්ට සංඥා පහළ වෙලා තිබිලා තියෙනවා. බාහිර කෙනෙක් ඇඟලා හිටපුවා ඇසුරු කරලා නෙමෙයි තිබිලා තියෙන්නේ. තමන්ව සිහි කරගෙනමයි තියෙන්නේ. තමන්ව තමන් ඇසුරු කරගෙනමයි තියෙන්නේ. අනාගතයටත් මම කිසි කෙන බාහිර දෙයක් හෝ කෙනෙක් ඇසුරු වෙනවා නෙමෙයි. තමන් තුළම ස්කන්ධ ඉපදෙන ක්‍රියාවලියක් සිද්ධ වෙයි නේද? කියන ටික පේනවා. මොකද වර්තමානයේ තුලින්. ඊට පස්සේ දෙනවා පටිච්ච සම්පදා ධර්මයේ ඥාන. එහෙනම් මේ හේතුඵල ධර්මන්නේ අතීතයේදී තමන් බාහිර හේතු ටික නිසා තමන් තුළ උපදින උට ඒ බව නොදන්නාකම නිසා කෙනෙක් හම්බ වෙනවා කියන අදහස තිබුණා නම් අද මේ හේතු ටික නොදන්නකොට පුද්ගලයෙක් වෙනවා බාහිර කෙනෙක් හම්බ වෙනවා කියන අදහස තිබුණා. අනාගතයේදී මේ මට්ටම වෙනව නේද? පටිච්ච සම්පද ධම්මේ සුඥානං කියන ටිකේනවා. එතකොට පටිච්ච සම්පද ධම්මේ කංකති කියන ටික අතහැරෙනවා. ඊට පස්සේ ශික්ෂා ශික්ෂාව ගැන තියෙන සැකේ නැති වෙනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංගරත්නයේ කෙරෙහි අතීත අනාගත වර්තමාන කෙරෙහි මේ පරිත්‍සම්පාද ධර්මයේ කෙරෙහි දෙක නැහැ. එහෙනම් එයාට කිසිම සැකයක් නැහැ. කිසිම සැකයක් නැහැ. මේ සීලයක පිළිහිටලා හිත සමාධි කරලා මෙන්න මේ දර්ශනය දැකලා දුකෙන් ඈතර වෙන්න පුළුවන් නේද කියන එකට ලෝකෙ මිදෙන්න පුළුවන්, ජරා මරණය මිදෙන්න පුළුවන්, නැති වෙන හැම දෙයක්ම නැති වෙනවා කියලා දකින්න පුළුවන්. මේ ක්‍රමයටයි දුකෙන් මිදෙන්නේ කියන එක ගැන සැක නැහැ. ප්‍රතිපදාව ගැන සැක නැහැ. මොකද දැන් තමන් තුල ඉපද නිරුද්ධ වෙනවා කියන දර්ශනේ එළඹ සින තැනට ආවොත් ප්‍රශ්න මොකුත් නැහැ කියන එකට එයාට සැක නැහැ. දකින්න ඕනේ. ඕන දැන් විචිකිච්ඡාව නැහැ. අර දර්ශනය තුලින්ම මේ ටික හේදෙන මේ දර්ශනයට හිත තියෙනකොට ඕ වචන දන්නේ නැහැ. නමුත් මේ ටික යාළු නැහැ. ඉබේම නැහැ කියනකොට අද අපි හිතාගෙන ඉන්න මට්ටමක නෙමෙයි පුද්ගල භාවයෙන් නෙමෙයි. ඊට පස්සේ සීලබ්බත පරාමාස. දැන් ප්‍රතිපදාව ගැන ඒ සඳහා එහෙනම් මේ දර්ශනේ ලැබෙසින තැනට ගැනීමමයි කරන්න ඕනේ කියන තැන තියෙද්දි එයා මෙදීම සඳහා හරකෙක් වගේ ඉන්නවා, බල්ලෙක් වගේ ඉන්නවා කියලා වෘත සමාදන් වෙනවා. සීලබ්බත පරාමාසය කියන එක නෑ. මේ ධර්මයේ දකිනකොටම තයස්සු ධම්මා ජහිතා බවන්ති. මේ ධර්මතා තුනම අතහැරෙන. මේ දර්ශනේ දැක්කොත් ඉබේම යතහැරෙන. දැන් සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? ඒක කොහොමද ඇති කරන්නේ? අමුතුම හොයන්න ඕනේ නෑ. විචිකිච්ඡාව නැතිකරන එක කොහොමද ඒක හොයන්න ඕනේ නෑ. මේ ඉබේම නැතිව තයස්සු ධම්මා ජහිතා බවන්ති. ධර්මතා තුන අතහැරෙන. චතු අපය හිත විපුණුත. ඕන දැන් ඕනනම් තමන්ම තමන්ව ප්‍රත්‍යවේක්ෂා කරන්ද මම සතර අපායෙ මිදුණා කියලා. ඒක දන්නේ බණ කියන මම නෙමෙයි. මට බෑ ඔගොල්ලෝ උන්ට සක්කාය දිටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැහැ දැන් ඔයා මෙහෙම තත්යකට ආවේ කියලා කියන්න. තම තමන් දන්නේ. ඒක දැන තමන්වද දැනගන්න තමන්ව ප්‍රත්‍යවේක්ෂා කරන තමට දර්ශනයක් තියෙනවා. තමන් අපිට අපිව පේනවා. වෙනදා මම ලෝකේ ගිය විදිහට රාග දේශ මොහ ඇතිවෙච්ච විදිහටද අරමුණු දකිද්දි මගේ මනස ඇති වෙන්නේ නැතිනම් බාහිරය නිසා මේ තමන් තුල ඉපදිනවා කියන මට්ටමකින්ද මගේ ජීවිතය පවතින්නේ කියන එක තේරෙනවා. මොකද සම්පූර්ණ දෙක ලෝකයේ සහ ලෝකෝත්තර අහසට පොළොව වගේ ලෝකයා මෙහාට යද්දී ආර්ය භූමිය කියන එහිඳ මෙහෙට එනවා. මේ බාහිරට යන එක තමයි හැම වෙලෙම නිමිති කියන්නේ. රූපය හම්බ වුණොත් හම්බ වෙන රූපය හොඳ හෝ නරක වෙනවා. හොඳ දෙයට කැමති, නරක දෙයට අකමැති, කැමැත්තේ ලෝභය, අකමැත්තේ ද්වේෂය, ලෝභ ද්වේෂයයි රැස් වෙන කියන කර්ම. මෙහෙම ගියොත් නවත්තන්න බෑ. මෙහෙම බැලුවොත් තමන්ට බාහිර දෙයක් හම්බ වෙනවමයි, හම්බ වෙන දේ ඔක්කොම හොඳ වෙන්නේ, හොඳ නරක බෙදෙනවමයි. හොඳ දෙයට කැමති වෙනවා, නරක දෙයට අකමැති වෙනවමයි. කැමැත්තේ ලෝභය, අකමැත්තේ ද්වේෂය ඇති වෙනවමයි. බලකන්න බෑ. එහි නිසා මෙහෙතාව මට ප්‍රතිපක්ෂයක් නැහැනේ. හොඳ සහ නරක වශයෙන් බෙදන්න බෙදෙන්න මම කොහොමද මට ප්‍රතිපක්ෂයම හම් වෙන්නේ? තු මගේ ජීවිතේනේ මට හම් වෙන්නේ ආපහු. දැන් මෙහෙ නිසා මෙහෙට නම් පේන්නේ මම කොහොමද මට පේන දේ මේක හොඳයි මේක නරකයි කියලා අල්ලගෙන හපන් දෙකක් මට හම් වෙනවද? හම් වෙන්නේ නැහැ. හොඳ නරක දෙක නැහැ. එහෙම වුණොත් හම්බ වෙන එක නැති වෙනකොට හොඳ නරක දෙක නැහැ. එහෙම වුණොත් කැමැත්ත අකමැත්ත නැහැ. එතකොට ලෝභ දේශ දෙක නැහැ. ඒකයි මේ වෙලා තියෙන්නේ. එතකොට ශුන්‍යතාවයක් බාහිරයේ තියෙන්නේ. ඒ නිසා හැම වෙලේම මෙහෙට එන්න පුළුවන්, එහෙට නෙමෙයි. මම ඔබට කියනවා මොකද මේ පුට්ටුවල් බට තියෙන එක වතුර මේ පැත්තට එන්න පුළුවන් ආයෙත් යන්නේ අර නන් රිටර්න් ඒක එක පැත්තකින් වතුර එන්න පුළුවන් ආයෙත් යන්නේ ඒ වගේ ආර්ය දර්ශනයේදී තියෙන්නේ මෙහිඳ මෙහාට එන්න පුළුවන් මෙහෙට යන්න බෑ මෙහෙට ගියොත් යන්න දෙයක් නැහැ ගිහිල්ලාම ඉන්නේ ඕන වෙලාවක මෙහෙට එන්න පුළුවන් එහෙනම් මෙහෙට එනවා මෙහෙන්ද මෙහෙට යනවා අපි චක්‍රේ සංසාර චක්‍රය කියන්නේ මෙහෙ නිසා මෙහෙ තියෙන දේ අපිට පේනවා අපිට පේන දේ තියෙනවා කියන විදිහට ඉන්නේ ඊට පස්සේ දැන් සිහි කරන්නේ තියෙන දේ බලලා තියෙන දේ ඇතුළට ගන්නවා ඇතුළෙන් ආපහු යනවා ඕක කරගෙන නමුත් මේ චක්‍රේ නතර වෙන්න ඕනේ නතර මෙහෙට ගියොත් අය මෙහෙට එන්න පුළුවන්ම මෙහෙට ආවොත් අය මෙහෙට යන්න පුළුවන්ම දැන් ඕක අපි නොනින් කපනවා අපහු මෙහෙන්ද මෙහාට එනවා අපෝ මෙහාට යන්න බෑ ඒකට නුවණ ඉදිරිපත් කරගන්නවා මේ 13 අනත්ත්‍ය නිසා මෙහෙම නේද පේන්නේ සංඥානාත්ත්‍ය තිබුණු 13 අනත්ත්‍යනේ එහෙනම් මේ පේන දේ තියෙනව නෙමෙයි මම ඔබට අර සරල උපමාවක් තව මතක් කරන්න අපි මිදි ටිකකුයි අඹ ටිකකුයි ඔය පළතුරු අමතකයි මට මතක් කරන්න දැන් මිදි ටිකකුයි අඹ ටිකකුයි කෙතෙල් විදි අරගෙන එකට බ්ලෙන්ඩර් කරලා බීමක් හදනවා බොනවා දැන් අපි බිව්වහම මේ මිශ්‍ර පළතුරේක අපිට රහන් දැනෙනවා නම් දැන් මේ හේතු තුන්දර එකතු වුණාට පස්සේ එකතු වීම නිසා මේ වගේ රසක් හැදෙන්න පුළුවන්. දැන් මේ හැදෙන රසය සිහි කළා මිදියකට හදන්න පුළුවන්. මේ රසය මිදියකේ තියෙනවද? නැහැ එහෙනම් මේ රසය කෙතෙල් ගෙඩියොල මේ පළතුරු මොකද කියේ? අඹද? එහෙනම් මේ රසය අඹවල තියෙනවද? හැම වෙලාවෙම මේ තුන්දෙනා එකතු වුණාම මෙහාට එන්න පුළුවන්. මේ රසය සිහි කළ කෙනෙක් මෙහාට අත දානොත් මෝඩ ගමින්මයිනේ යම් වෙලාවක තේරුම් මේ හේතු තුන් දෙනා නිසා එන රසයේ හේතුවල නැහැ කියලා මේ රසය සිහි කළ මෙහෙට අත දාන්නේ නැහැ දාන්න බෑ ඒ වගේ මේ ධාතු ටික නිසා මේ පෙනෙනවා නම් පේන දේ මෙහාට අත දාන්න බෑ යන්න බෑ මේමයි ඉන්නේ ඒ හේතු තුන් දෙනා නිසා ඇති වෙන රසයේ හේතු වලට අයිති නොවීම ඒ බීම එහෙම ඉවර වෙනවා එකතු නොවීම ඒ රසය අතහැරෙනවා. ආයි ඒ රසයේ එන්නේ නැහැ මේ එකකවත්. කෙසේ විදිහකවත් ඒ කෙසේ විදිහෙන් රසෙයි. ඒකේ නැහැ මිදි රසයි අඹ රසයි. මිදි ටික කෑවොත් ඒකේ නැහැ කෙසේ විදිහ අඹ වල එන රස. අඹ විදිහ කෑවොත් ඒකේ නැහැ කෙසේ විදිහ මිදි එන රස. නේද? මේ තුන්දෙනා එකතු කෙරුවොත් තුන්දෙනාටම නැති රසක් ආයෙත් හැදී ඒක බොයි අපි. අපි මේ රසය හරි හොඳයි ෂෝක් කියලා හිතාගෙන මේ රසය ගන්න ඕනේ කියලා මෙහෙට අත දැම්මොත් අපි නොදන්නාකම නිසා මේ රසය අනිත්‍ය නොදන්නාකම නිසා ආයෙත් හේතුවක් හැදුණු නිසාම මේ තුන එකතු කරපු නිසාම හැදිලා මිසක මේ රසය හම්බුණා නෙමෙයි මට රසය ගත්තා නෙමෙයි මම ආයෙත් මේ රසය අනිත්‍යම දැක්කොත් හේතුව හදනවා අපි හේතු හැදුණු නිසාමයි ආවේ කිනකොට තේරෙන මේ රසය අනිත්‍යයි කියන එක තේරෙන්නේ හේතු ටික නිසාම හටගන්න මේ ඵලයේ හේතු වලට අයිති නෑ නේද කියලා දැක්කොත් එයාට කොහොමද ආ හේතු ටික හදාගන්නේ? කෙහෙල් මේ රසය ගන්න ඕනේ කියලා හිතාගෙන කෙහෙල් දිදී රස දානකොට කෙහෙල් දිදී මේ රසය නෑනේ. අතාරින්න වෙනවා. මේ රසය ඕනේ කියලා මිදි ටික රස දානකොට මේ රසය මිදි වල නෑනේ. දැන් මේ රසය නෙවුනේ මට. ඊට පස්සේ මේ රසය ඕනේ කියලා මේ රසය දිහි කළා ඒක ගන්න අබ දිදී අතෝ ඒකේ නෑනේ. සිහිකර සිහිකර රසෙ මෙහෙන් හම්බ වෙන තරම් හේතු හේතුන් නැත්තම් දැන් මේ අබගෙඩිය ගත්තෙත් නෑ මේ රසය නැති නිසා. කිහිල් ගෙඩිය ගත්තෙත් නෑ මේ රසය නැති නිසා. මෙද ගෙඩිය ගත්තෙත් නෑ මේ රසය නැති නිසා. හේතු ටිකම ගත්තේ නැති නිසා තිබුණු රසය නැති වුණා මතු රසයකුත් උපදින්න විදියකුත් නෑ. ඇයි මේ ටික ගත්තේ නෑ? මේ රසය ගත්ත හැකි මේ රසය සිහි කළා මේ රසය තියෙන්නේ කිහිල් ගෙඩි වලයි කියලා හිතාගෙන අත දානක මොන හේතු? මේ ටික එකතු කරන්න පුළුවන් මේ රසය ගත්ත හැකි කියන එකකින්. ආයත හැදුණු නිසාම හැදෙනවා මෝඩකමකින් මේක දීය හැකි දුවන්න පුළුවන් නමුත් නුවණකට මම මතක් කළේ එකයි එතකොට මේ වගේ ලෝකේ එයාට තේරෙනවා කිසිම සැකයක් නැ වෙනකට වඩා තම වෙනස් කියන්නේ වෙන මොකකින්ද නැමේ කයට මුකුත් හින්දවත් හිත සමාධි හින්දවත් පැය ගාන දවස් ගානක් භවනා කරන්න පුළුවන්කම තිබුණා. ඒකෙන් මොන විදිහකටද මයින්ඩ් එපා මේ ඥාන දර්ශන අනිකක්ම. චුට්ටක චිත්ත සමතයක් නැති කෙනෙකුට පුළුවන් මේ දර්ශනය. ඔකට උදාහරණයක් සරකානි. අහලා තියෙනවනේ සරකානි සාක්කේ කතාව. බුදුරජාණන් වහන්සේ එක කාලේ සරකානි කියලා සාක්කේ රජ කෙනෙක් හිටියා. ඔය සරකාණ කියන හොද්දට බොනවා හැමදාම කාරණු කල්ලේ වැටෙන මත්තමටම බොනවා. ඉතින් මෙහෙම දිදි 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 විවි ඉඳලා සරකාණින් මැරුණ හදිසි. ඉතින් ගොඩක් දෙනෙක් ඇහුවා සරකාණ කියන ශාක්‍ය රජුගේ ශාක්‍ය මැරුණා සරකාණගේ ගතිය මොකද? බුදුරජාණන් සේසනක සරකාණේ බොහොම පණ්ඩිතයි බොහොම ශ්‍රේෂ්ඨ සරකාණේ සෝවාන් වෙච්ච නියත සම්බෝධිය ස්වභාවකට සෝවාන් වෙච්ච ආර්ය ශ්‍රාවකෙක් කියලා. ඔක්කොම බයින්න ගත්ත දැන් එහෙනම් කාටද සෝවාන් වෙන්න බැරි? කාටද එහෙනම් අධිකම ලබන්න බැරි? සරකාණ කියන ශික්ෂා රැකපු කෙනෙක් නෙමෙයි මහරාම සාක්‍ය රජුණට ලැජ්ජයි. දැන් බුදුහාමුදුරුවෝ කිව්වමද මේක? අනික බුදුහාමුදුරුවෝ දෙක වැරදිලා නැද්ද? නැත්තම් බුදුහාමුදුරුවෝ කිව්වමද? කියලා දැන් එක එක කතාව ඉතින් මුළු කිඹුල තුනම නිකන් ලැබු ගින්නක් වගේ ගියා. මේ මහානාම සාක්‍ය රජුරෝ මොකද කරන්නේ? ආවා ඔය හේතේම. එහෙනම් ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මේ සරකාණ ගැන භාග්‍යතුන් වහන්සේ වචනයක් කිව්වද ස්වාමීන් වහන්සේ? ඔව් මම කිව්වා සරකාණ සෝවාන් වෙච්ච කෙනෙක් සරකාණ බොහොම පණ්ඩිතයි කියලා. බුදුරජාණන් වහන්සේ සාපෝ මතක් කරා. ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ මේ සරකාණ ශික්ෂා රැකපු කෙනෙක් නෙමෙයි. එයා මේ වගේ බිබී හිටපු කෙනෙක් මෙහෙමයි කිව්වා. තොසි කියනවා බුදුරජාණන් වහන්සේ මනාකොට තෙරුවන් සරණ ගියේ සදහැති උපාසකෙක් කියලා කියන සරකාණිට කියන්න වෙනවා කියලා. ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි. සරකාණේ දිව්වට හොඳට බණ අහලා මේ දර්ශනය හොඳට තේරලා තියෙනවා. හැබැයි සෝවන් වෙලා නැහැ. මෙයා මේක ඇතුලෙන් හිත 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 ඉඳලා තියෙනවා. මම බොනවා, ආයෙත් බණ අහනවා, ආයෙත් ඇතුලෙන් හිතනවා. කටියට හොඳයි හැබැයි. ඒවත් කිව්වේ නැහැ. නමුත් හැමෝට මේ චරිතය හරියන්නේ නැහැ. නමුත් මේ දර්ශනය ගැන කියන්නේ. ඒ කියන්නේ දර්ශනය කියන එක යම් චිත්ත සමතයක වගේ පොඩි දෙයකින් කියන එකක් නෙවෙයි නුවණ. එයා ජීවිතේ හිත 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 හිතියා. හොඳට නුවණ මොහු කරලා මැරෙන්නේ ඉස්සෙල්ලා දවසේ හවස බුදුරජාණන් වහන්සේ හම්බෙලා තිනවා මගදී. බුදුරජාණන් වහන්සේ කෙටියෙන් බණ කියනකොට මේක ඩක්කලා තේරුණා. පහෝදා නරුණා. සෝවාන් වුණාට පස්සේ ආදිව්වේ නැහැ. ඇයි? ඒක ඉස්සෙල්ලා දවසේ හවසනේ බුදුහාමුදුරට හම්බෙලා සෝවාන් වුණේ. නමුත් ලෝකියා කතා කරන්නේ මෙච්චර කල් දීපු මට්ටමෙන්නේ. දැන් නැරෙන්න ඉස්සෙල්ලා දවසේ හවස තමයි සරකාණිව ආපහු බුදුරජාණන්සේට හම්බ වුණේ. හම්බුණාම බුදුරජාණන්සේ බණ කිව්වා. හැබැයි සරකාණිට හොඳ නුවණක්. එයා විව්වට හොඳ දක්ෂයි නුවණක්. හංගවා අර්ථයක් කියපුවම ඒක තේරෙන මට්ටමක් එයාට තිබුණේ. ඉතින් එයා ප්‍රකෘතියෙන් ඉන්නකොට බුදුරජාණන් වහන්සේ කියන එක හිතනවා. මම හිතනවා. නෝනින් බලනවා. අනිත් වෙලාවට ඉතින් දක්ෂමතිය බොනවා. කොහොම හිටියා? එහෙම හිතනකොට අපි නොදන්නකොට මේ නෝන ඇතුළේ වැඩෙනවා. ප්‍රඥා. ඕකට කියනවා විමුක්ති පරිපාචනීය ධම්ම කියලා කොටසක් තියෙනවා. විමුක්ති පිණිස මොහු කරන ධර්ම කියලා කොටසක් තියෙනවා. ඇතුලෙන් ටිකින් ටික දවසින් දවස දවසින් දවස මේ ප්‍රඥාව මුහු කරනවා. එතකොට මෙහෙම ඉන්නකොට සරකාණගේ මේ ප්‍රඥාව දැන් මුහු කරලා කියලා බුදුරජාණන් වහන්සේ දැක්කහම බුදුරජාණන් වහන්සේ ඒ ඉස්සෙල්ලා දවසේ සරකාණි හම්බෙන්න ඇවිල්ලා කෙටියෙන් බණ ටිකක් කියනකොට යංකී සමුදේ ධම්ම සම්බන්ත නිකුත් ධම්ම කියන මේ දර්ශනේ දකින මට්ටමට ආවා සරකාණිට දකින්න පුළුවන්. ඊට පස්සේ පහෝදා උදේ දින පැය ගානේ ඒ දර්ශනය දැක්කට පස්සේ සුවම් වුණාට පස්සේ ලිව්වේ නෑ කලුරිය කළා. නමුත් මිනිස්සු දන්නේ නැහැ දැන් ඊයේ හවසයි මේ පැය අතර වෙනස ඔක්කොම කියන්න ගත්තා. එයා ශික්ෂා රැකපු කෙනෙක් නෙමෙයි සුවම් වුණේ කොහොමද මෙහෙමයි මෙහෙමයි කියලා බුදුරජාණන් වහන්සේ කාරණා පැහැදිලි කළා දුන්නාම මහානාම ශාක්‍ය රජුත් පිළිගත්තා. ඉතින් මම ඉතින් කිව්වේ අපේ හිතේ තියෙන සමාධියකින්වත් කය දෙහෙන විලස්කමකින්වත් මේ ඥාන දර්ශනේ තීරණය කරන්න එපා කියන එක. දැන් උග්ඝ හිටුතුමා බුදුහාමුදුර හම්බෙනකොට වෙරිමතින් හිටියේ. බුදුහාමුදුර දැක්කමයි වෙරි හිඳුනේ. දේශනාව අවසන් කරනකොට ඒ ඥාන දර්ශනය ඇති වුණා. අනගම පළටම පත් වෙන්න පුළුවන්. ඉතින් අපිට වුණත් මේ කියන එක එළඹ සිටන මට්ටමක් ආවොත්, මේ කියන එක දකින්න පුළුවන් මට්ටමක් එනවනම් එතකොටම අපිට සැක නැහැ. හැබැයි මේ දකින්න කියන එක ලොකු වෙනසක්. මේ අහල දැනගත්ත එක නෙමෙයි දකින්නවා කියන්නේ. දැන් ලංකාව ගැන, අපේ ආරණ්‍ය ගැන මම හොඳ ලස්සනට විස්තරයක් කළොත්, කුටි තීරතම් පාරවල් තියෙන තැන් ඕවා ගැන අහලා හරි රසට ඔක්කොම විස්තරයක් කළොත් ඕගොල්ලෝ දැනගන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ දන්නවා, මාත් දන්නවා, අපි දෙන්නම දැන් ආරණ්‍ය ගැන දන්නවා. කවුරු රැහුවොත් කොහොමද මේ ස්වාමීන්වහන්සේගේ ආරණ්‍ය? ඕගොල්ලෝ සක්කලකේ ආයක තියෙන ලංකාවේ කැකිරාණි ලබුණු පාර, ඒ ආරණ්‍ය හරි ලස්සනයි. කුටි මෙහෙම වෙනම තියෙන්නේ, පාරවල් මෙහෙමයි තියෙන්නේ. දැන් අරයා හිතන්නේ හරියට දැකපු කෙනෙක් වගේමයි කියලා. දැන් මමත් ඇහුවොත්, මමත් කිව්වොත්, මමත් මගෙන් ඇහුවොත් මාත් කියනවා. එහෙනම් මේ දෙන්නම දැකපු කෙනෙක් කියලා හිතන්නේ. සමහර විටක මට චුට්ටක් පැටලුනොත් හරි, මේ අරයා නම් හරියට දන්නේ නැහැ, අරයා ගැනයි දන්නේ, හොඳට දන්නේ කියලා හිතන්න පුළුවන්. දැන් මේ අහන කෙනාට කිසි වෙනසක් තේරෙන්නේ නැහැ. නමුත් අපි දෙන්න දන්නවා, දන්න දේ කිව්වට අපි දෙන්න අතර ලොකු වෙනසක් තියෙනවා. මම දැකලා දන්නවා, මෙයා අහලා දන්නවා. දන්නවා කියන එක ඔක්කොම හරි නෑ. දන්න එකේ වෙනසක් තියෙනවා. දැකලා දන්නවා, අහලා දන්නවා. උතනදී ඔබතුමට යන්න පුළුවන් එක රූලක් විතරයි තියෙනවා. මං කියපු අහගත්ත ටිකේ විතරයි යන්න පුළුවන්. ඔය ප්‍රශ්නේ අහුවෙන්නේ නොදන්නා කෙනෙකුට කියන්න ගියොත් අහුවෙන්නේ නෑ. ලැබුණු උරුවට ගියපු කෙනෙකුට කියන්න ගියොත් නම් අහුවෙනවා. ඇයි ඒ? දැන් ලැබුණු කොහොමද ආරන්නේ කියලා ওই විස්තර ටික අහනකොට ඔබතුමත් දැක්කා වගේ ওই ටික කියනවා. දැනගෙන කියනවා, අහගත්ත ටික කියනවා. කියනකොට අර කුටියට යහපත් තිබුණු ගහ මොකද්ද කියලා වගේවත් ඇහුවද? දැන් මං එහෙට කියලා නැහැනේ. අන්න එහෙම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට තමයි අහුවෙන්නේ. දැන් මට තියෙන්නේ එහෙම ප්‍රශ්නයක් නැහැ. කුටියට ඇහුව තියෙන ගහ තග්ගල ගියයි, ලැබි බවක් නැහැ. දැක්කනේ මම. දකුණට වටපිටාවත් එක්කම දැක්කේ. ඒ වගේ දැන් ඕගොල්ලන්ට උනත් මේ වචන ටිකම කීහයි කියනකොට මං අහපු ටිකම ඕගොල්ලෝ කිව්වොත් මෙයත් හරියට සෝවාන් වෙලා වගේ, නැත්නම් මෙයත් මේ හොඳට දන්නවා වගේ කියන්න පුළුවන්. නැත්නම් එහෙම නැත්නම් හොඳට තේරෙනවා කියලා කියන්න පුළුවන්. එතකොට සමහරට මම තව කලින් හරි අහලා කියන්න පුළුවන්. එතකොට මෙතෙන්දි මම කිව්වේ එහෙම අද අපිටත් පේනවා වගේ කියලා තේරුණාට මේ අහලා දැනගත්ත දැනුම වෙ තියෙන්නේ අහලා දකින්න මට. දැකලා දකින්න ඕනේ, දැකලා දැනගන්න ඕනේ. දැන් කල්යාණ මිත්‍ර ඇසුරු සද්ධර්ම ශ්‍රවණය කියන්නේ ඔන්න දැන් ස්වාමීන් වහන්සේලා හම්බ වෙලා මෙන්න මෙහෙම දර්ශනයක් තියෙන්නේ දකින්න කියලා දුන්නා කියන්නේ. දැන් ඕගොල්ලන්ට එකතු වෙන්න ඕනේ යෝනිසෝ මනස්කාරය ධර්මානුකූල ප්‍රතිපත්ති කියන දෙක තව. සීලයක පිළිතලා හිත සමාධි වඩනවා කියන ටික තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. එහෙම සීලයක පිළිතලා හිත සමාධි කර කර එකතැනක ඉඳගෙන හෝ ආයතන හසිරන වෙලාවට හෝ මේ රූපයක් පෙනෙනකොට ඇහෙනකොට මේ ටික ටික ඕගොල්ලෝ හිතන්න ඕනේ මේ දර්ශනේ. ඇත්තටම බාහිර තියෙනවා නෙමෙයි අපිට පේන්නේ මෙහෙම නේද? ওই මැටි උපමාවල් වගේ අරගෙන ওই වගේ තැන්වලින් Taman ටික ටික මෙහෙම හිතනවා. ආයෙත් පුළුවන් ඉදලගෙන ගහට චිත්ත සමතය ඇති කරගන්නෙම ඒ නිසායි. මෙහෙම බැලුවට අද පේන්නෙම නැහැ. පේන්නේ නැති නීවරණ වැඩි නිසා මේ හිත සමාධි කරන්නෙම මේක පේන මට්ටමට ගන්න. බාහිර ධාතුව නිසා අපිටයි පේන්නේ කියලා මේ ඇත්ත කිව්වට අනන්ත සසරක ඉඳලා මේ දර්ශනේ අපිට හුරු නැහැ. අපිට හුරු බාහිර තියෙන දෙයක් පේනවා කියන තැනකමයි. මේ ලෝ මෙච්චර කල් පෙවුණු මට්ටම මකලා මේ පේන මට්ටම දකින්න. ඒකයි ඒක දකින්න තියෙන්නේ. දකින්න දැනට ගන්න අපිට උපායක් ඕනනේ. ඒ උපායට තමයි සීල සමාධි කියලා කියන්නේ. සීලයක පිළිපෙහෙටි හිත සමාධි කරන්නේ සමාධි භාවනාවල කෘත්‍යමෝක. නැත්නම් මේ ඥාන දර්ශනයේ සමාධි සීල සමාධි දෙකේ කිසි සම්බන්ධයක් නැහැ. හිත සමාධි කරන්නේම එක තැනක ඉඳගෙන හෝ බාහිර වෙන කටයුතු කරන සති නිමිත්තක හිත තියන්නේම මෙන්න මේ දර්ශනය දකින්න. එහෙම හිතලා එහෙම හිත සමාධි කරලා සමාධි කරලා තමයි ටිකක් හිතනවා. මොකද දැන් ධර්මානුධර්ම ප්‍රතිපති යෝනිසෝ මනසිකාර්ය කියන දෙක තවංගෙන් එකතු වෙනවා. ඒක තමයි සෝතාපට්ටි අංග හතරයි. සද්ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍රාසුර ලැබුණා. ඒ කියන්නේ මෙහෙම තැනක් අද අපි ඉන්නේ මෙහෙම. නමුත් ඇත්ත මෙහෙම. මෙන්න මෙහෙමයි ඉන්න ඕනේ කියන ටික හම්බ වුණා අපිට. මොකද හම්බුනේ නැත්නම් අපි දන්නේ. ඊට පස්සේ ඒ දැනගත දෙක දකින්න ඕනේ. සීලයක පිළිකලා හිත සමාධි කරගෙන නෝනින් හිතනවා. මෙහෙම කරනකොට මේක ප්‍රතිපලක සම්මාදිටිය. ඔකලට දකින්න මට්ටමට එනවා මේ. අන්න එදාට සැකයක් නැහැ. සක්කාය දිට්ඨි රූපේ ආත්මද නැද්ද, වේදනාව ආත්මද නැද්ද සැකයක් නැහැ. එතකොට සත්‍ය පුදුලක ඉන්නවද නැද්ද මේ වගේ සැක නැහැ. ඊට පස්සේ පෙර ගැන, පසු ගැන, අනාගත ගැන, වර්තමානය ගැන, බුදුරජාන් වහන්සේ ධර්මය ගැන සැක නැහැ. මේ සීලබත පරාමාසය ගැන සැක නැහැ. තමන්ටම සැක නැති කරගන්න හදනවා නෙමෙයි, එහෙම එකක් නැහැ තමන්ට. එතකොට ඔන්න එයාගේ ස්වභාවය තමයි සතර අපායට යන්නේ. ඇයි සතර අපායට යනවා නම් යම් දැඩි රාගයක් ද්වේෂයක් නිසා සතර අපායට යනවා නම් බාහිරේ නිසා තමන් තුලයි උපදින ලෝකයක් දකිනකොට මෙයා සතර අපායට යන කර්ම කෙරෙන්න උපදවනවා. එක වෙනසක් තියෙනවා. ඒ මෙහෙ නිසා මෙහෙටයි පේන්නේ කියන එක මෙයාට එළබ සිටින්නේ නැහැ තව. එළබ සිටින්නේ නැහැ. පරණ හුරුවට ආශ්‍රව කියලා කියන්නේ පරණ හුරුවට මෙහෙ තියෙන්නේ කියන දැනකින් කටයුතු වෙනවා. සිහි කරනකොට සැකනේ ඇත්ත මේක තමයි කියලා. සිහි කරනකොට සැකනේ ඇත්ත මේක තමයි කියලා. ආයෙත් රැවටෙනවා. ආයෙත් මෙහෙ තියෙන විදිහටමයි ඇත්තම වෙලා කටයුතු කරනවා. කටයුතු කරනවා. මොකද එළඹ සිටින්නේ. නමුත් හිත වඩවඩ තවදුරටත් මේ දර්ශනේ හිතනවා. හිතනකොට මෙහෙ තියෙන්නේ කියලා බලන වැරද්ද ටිකක් ආදී. ඒ නිසා මෙහෙ තියෙන්නේ කියන එක තව ටිකක් එන්න වැඩි. බොහොම ටිකක් කරනකොට වෙනදට වඩා වැඩි. එතකොට දැන් තව ටිකක් දියුණු, තව ටිකක් සකදා ගන්න කියනවා. නමුත් ඒ වුණාට තවත් මෙහෙ තියෙන්නේ කියන එක රැවටි මුදුරු වෙලා නැහැ ආශ්‍රය. අමතක වෙලා බැරිනවා. සමහර දවස් සමහර ඉන්න පුළුවන්. නමුත් අන්තිම මොහොතේදී හරි සිහි කෙරුවොත් මෙච්චර වෙලාම හිටියේ මෙහෙමයි කියලා සිහි වෙනවා. ඒ මනස සිහි වෙනවා. ආයෙත් එක නැහැ සිහි වෙනකොට. අරිහත්ත්වයේ කියන්නේ ආය ඔකක වජිර උපමා. බිඳෙන්නේ. බිඳෙන්නේ. වෙනස් වෙන්නේම නැහැ. එහෙ මෙහෙ නිසා එහෙට යනවා කියන එක වෙන්නේම නැහැ. සැක නැහැ. තමන්තුල ලෝකී පද නිරුද්ධ වෙනවා කියන එකට ඇත්ත එච්චර නිසා ඒකට කියන වජ්‍ර උපමා කියන අර අනිත් කට කියන විජ්ජු උපමා කියලා විදුලිය කොටර නැති වෙනවා වගේ විතක එහෙ නිසා මෙහෙට නේද එන්නේ කියලා ඇත්ත දකිනවා ආයෙත් අතහැරෙනවා රැවටෙනවා ආයෙත් මේ දරුවා දුව පුතා කියලා කාම ආශ්‍ර දෙල නැහැ කියන්නේ රැවටුනහම අර පරණ සෙනෙහස එහෙමම එනවා කියන්නේ මෙහෙ දරුවා කියලා දකිනකොට ඒ සෙනෙහස එහෙම වෙනවා යාට ආපහු විටින් විටකද ඉස්නි සම්හිතෙන්නේ කියලා සිහි කරනකොට ඒක සැක නැහැ. දැනට සිහි කර කර ගන්නකොට දැන් අපි සිහි කෙරුවොත් අපිට තේරෙන්නේ නැහැ. ඒකට වදින්නේ නැහැ. අර දර්ශනයේ තියෙන ලක්ෂණය තමයි සිහි කරනකොට හොඳට ඇඟට ඒක ඇත්තම වෙනවා. අද අපිට මෙහෙ පේන එක ඇත්ත වෙලා අරක නිකන් බොරුවක් වෙලානේ. අතෙන්ද සිහි කරනකොට ඒක ඇත්තම වෙලා මේක බොරු වෙනවා. එච්චර වෙනසකට තියෙන්නේ. ওই විදිහට දෙපැත්ත හද හද යන්න ඕනේ. මෙහි රැවට මෙහි තියනවා 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 කියලා මේ පරණ හුරුවට රූප සද්ද වලට නැඹුරුලා පවතින මනස තමයි ආශ්‍රව. ආශ්‍රය ක්ෂය කරනවා කියලා කියන්නේ මෙහි තියෙන හුරුව ටික ටික මකනවා. මෙච්චර කල් රාග දේශ මොහ සහගතව රූප සද්ද ගන්ධ වලට ගිය හුරුව මකනවා. සම්මාදිට්ඨි ඇත්ත ඇති හැටි දකින්න යම් කිසි සම්බුද්ධම සම්බන්ධ නිරෝධ තමන් තුළම හටන නිරුද්ධ වෙනවා කියලා මේ ඇත්ත දකින්න. ඇත්ත දකින්න දකින්න ආශ්‍රව ගෙවන ආශ්‍රව ගෙවන්න ගෙවන්න ඇත්ත දකින්න. මේකට උපකාරයි සීල සමාධි දෙක. සීල එක මේක ප්‍රතිපදා. මෙන්න මෙහෙම යනවා. මෙන්න මේ දර්ශනය දකිනකොට සැක නැති හින්දම අපහාය ගාමි රාග දේශ දෙක ඇති වෙන්නේ නැහැ මෙයාට. ඒ හින්දා තමන්ට ඕන නම් කියන්න පුළුවන් චතු අපාය චරිත සතර අපාය නේද චචා බිටානන් යබබ්බෝ කාතු එයාටින් ධර්මතා හයක් වෙන්ට අභෞයයි මව මැරීම පියා මැරීම රහතුන් මැරීම බුදුරජාණන් වහන්සේගේ ලේ සෙල්ලවීම සංඝ බේදය ඒ වගේම මේ ශාසනයෙන් බැහැර වෙන ශාස්ත්‍රඥ වහන්සේ නමක් හොයනවා විමුක්තිය සඳහා කියන කාරණා මේ හය වෙන්නේ ජීවිතේ ඈ චචා පිටානානි අබබ්බෝ කාත එතකොට මෙන්න මේ ගාථාවෙන් කියන්නේ ඔන්නෝම එක එතකොට ඒකෙන් මම මතක් කළේ හොඳට පින්වත් තේරුම් කරගන්න ඕනේ බොහෝම සරල යන්තම් තැනකින් බුදුදහම හඳුනා ගන්න එපා සාරා සංකේ කල්පලක්ෂයක් බුදුරජාණන් වහන්සේ පෙරුම් කිරුවේ ඇත්තටම මේක ලෝකෙට අමාරු නිසායි ලෝකයේ තුල ලේසි සිද්ධියක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මම මේ දේශනා කරන අවබෝධ කරගත දහම අත්‍යත්‍යයේ සියුම් ගැඹුරයි මම මේ අවබෝධ කරගත දහම ලෝකෙට කියලා පළක් වැඩක් නැහැ මේක තේරුම් කරගන්න කෙනෙක් නැහැ ලෝකෙ මේක කියන්නේ කිව්වොත් මට වෙහෙසක් විතරයි කියලා තේරුණා ඊපස්සේ තමයි සම්පස්තිකයක් මෙහෙම ඇවිල්ලා නැහැ නේද භාග්‍යතුන් වහන්සේ දේශනා කරන තේරුම් කරගන්න පුළුවන් අය ඉන්නවා කියලා කිව්වේ ඉතින් මේක සරල දෙයක් නම් බුදුරජාන් වහන්සේ ලෝකයට අනුකම්පාවයි කිරෝලකෙන්ද බුදුරජාන් වහන්සේ ලෝකයට මෙහෙම හිතාගන්න කියලා කියන එක තමයි කරන්නේ නමුත් මේ දහම කිව්වහම තේරුම් කරගන්න අනිත් අයට බැරි නිසායි එක පුද්ගලයෙකු හොයාගෙන සමහර විටක යොදුන් සිය ගණන් යනවා එක පුද්ගලයෙකුට බණ කියන්න මොකද දැන් බලන්න මේ වගේ සිද්ධියක් තියෙන්නේ කියලා කිව්වවටත් අපිට ඇඟට වදින්නේ නැහැ තේරෙන්නේ නැහැ ඉතින් ඔය අතර අනුමානයට හරි තේරුම් අරගෙන ඒක දකින්න කියලා වෙහෙසෙන්න කෙනෙක් සීලයක පිළිලා සමාධි වඩලා සීලයක පිළිලා සමාධි වැඩුවත් එයා මෙහෙම හිත නමල බැලුවේ නැත්තම් ඒත් පේන්නේ නැහැ අහගත්තේ නැත්තම් හිත නමල බලන්න බෑ අහගත්තත් හිත නමල බැලුවේ නැතුව සීල සමාධි දෙක විතර කර හිටියොත් ඒත් පේන්නේ නැහැ ඒකයි ධම්මානුදම් ප්‍රතිපති යෝනිසෝ මනසකාරය කියන එක තියෙන්නේ මේ දෙක අනිවාර්යෙන් ලැබෙන්න ඕනේ මේ ධර්මතා හතර විතරයි සෝතාපට්ටි අංග කියන්නේ කල්‍යාණ මිත්‍ර ඇසුරත් සද්ධර්ම ශ්‍රවණය කියනවා මොකද චතුරාර්ය සත්‍ය ඝටිතෝ දේශනා චතුරාර්ය සත්‍ය කුළු ගැනෙච්ච දේශනා අහන්න ලැබෙන්න ඕනේ කියන එක ඔබ කුද්දකනිකායේ පිටකෝපදේශේ ආදි සත්‍ය ප්‍රකාශන භූමිය කියලා කොටසක් නෝමෝවේ තියෙනවා මේ අසම්මා දිට්ඨිය ඇති වෙන්න තත්ත්වේ මොනවද හේතු මොනවද කොහොමද කරන්නේ කියන කාරණා. එතකොට මෙන්න මේ විදිහට අපි හිතල දකින්න ඕන දර්ශනයක් තියෙන කියන එකයි මට මතක් කරන්න තියෙන්නේ. ඉතින් මේකෙදී තව කාරණාවක් තියෙනවා. අපි මොනවා හරි දෙයක් කිරීම නිසා වැරදුනත් අපි විතරක් නෙමෙයි අහිංසක අපේ ධර්මමු පුරන්ටත් මේ ශාසනය වරදයි. ඔගොල්ලෝ ගියැත්තෝ ඔගොල්ලෝ බුද්ධ ශාසනය කියලාවත් මුකුත් දන්නේ නැහැ. දැන් කවුරු හරි ඇවිල්ලා මොන හරි කිව්වොත් කියන කෙනා හොඳට විමසලා බලුවද නැතුවද අදහසක්ද කියන්නේ කියන එකක් ගන්න නැහැ. ඔයගොල්ලන්ට මොන හරි දුන්නම ඔයගොල්ලෝ අහිංසකයි ඔයගොල්ලෝ හිතාගන්න මෙන්න මේවා කියලා. ඒ කියන ඕනම දෙයක් කළොත් අපිට යම් යම් වෙනස්කම් නොදැනෙනවා නෙමෙයි දැනෙනවා. ගිවල් දොරල් වල හිටපු පරිසර වලට වඩා වෙනත් පරිසර වලට ගියහම අපිට වෙනස්කම් නොදෙනවා නෙමෙයි දැනෙනවා. නමුත් කවදාවත් නොවින්ද වෙනස්කමක් දැනුණා කියලා ඒ ශාසනය තුල පෙන්නපු වෙනස්කමයි කියලා තේරුම් ගන්න හොඳ නැහැ කියලා මම කියන්නේ. ඒක මම මේ කාරණා ටික මතක් කරන්නේ අපිට ටිකක් හරි අපි කරපු දේ කරන දේ හරිද වැරදිද කියලා බලා ගන්න තියෙන එකම දේ. තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ දේශනා සූත්‍ර. ඉතින් කවුරු හරි කෙනෙක් පෙන්වන්නේ නැත්තම් ස්වාමීන් වහන්සලා එක එක්කෙනා එක එක දේවල් කියනවා අපිටද මොනවද කරන්න ඕනේ කරන්න කියන එක දන්නේ නැහැ. මම කියන හොඳම දේ ඔයගොල්ලෝ මේකතු වෙනවා වගේ ස්වාමීන් වහන්සලා ඇති උනත් නැති උනත් ගැඹුරු අර්ථ ඕනේ නැහැ. මේ පිටකේ එකතු වෙලා ටික ටික කියවන්න බලන්න ඔයගොල්ලන්ට තියෙන වචන හරි තේරෙයි. අඩුව ගන්න කාලයක් යනකොට කරන්න පුළුවන් ඕගොල්ලෝ දරුව මොනපුරෝන් කෙවෙහි අනුකම්පාවෙන් නම් කරනවා නම් හොඳම දේ මාසෙ එකතු වෙච්ච දවසක පැයක් දෙකක් හරි කවන්නේ ත්‍රිපිටකයකින් එක අරගෙන ටික නොතේරෙන තැන් වල අමුතුන් ගැඹුරින් අර්ථ ගන්න යන්න ඕනේ තේරෙන මට්ටමට ඉස්සලා කියවන්න මේ සූත්‍ර ටික කියවන්න ඒ ටිකෙන් ඕගොල්ලන්ගේ ජීවිතේ කෙනෙකුට ලේසි කරවට්ටන්න බැරි මනසක් හැදේ පිරිසිදු බුදුදහම මම හිතෙන්ද කියන්නේ මම එදා මතක් කළේ මම පොතක් ලියලා තිනවා මේකවත් බලන්න එපා කියන එක මම මේ හැම තැනකින්ම කරන්නේ පෞද්ගලික අදහසක් දී ගන්න නෑ මට ඕනේ මම මේ බුද්ධ ශාසනයට ආදරේ මම දන්නවා ශාසනය දිනුවා කියලා කියන්නේ මේ ශාසනයේ තියෙන ධර්මයේ කෙනා අරගෙන මනස හදාගෙන මිසක මොනවාරි දෘෂ්ටි සහගත මනසකින් බෞද්ධ කියලා කෙනෙක් හිටියන්නේ මේ ශාසනය දිනුවා කියලා කියන්නේ ඒ නිසා මේ පිටකේ ත්‍රිපිටකයේ කියන එක පුළුවන් නම් ටික ටික හරි කියවන්න හදන්න. එතකොට ඔයගලන්ට මේ කියන දේවල් එකක්වත් අමුතු වෙන්නේ නැති වෙයි. මේ දේවල් තේරෙයි. ඉතින් මේ වගේ බුද්ධිමත් නුවණැති පුරුෂයෙක් විසින් දැක්ක යුතු දර්ශනයක් තියෙන්නේ. ඒ දර්ශනේ දැකලමයි ආශ්‍රමයේ කෙලසමෙන් අපේ මනස මෙදෙන්නේ. අපිට නිින්ද ගියා වගේ අවස්ථාවකට නැගිටිනකොට ඒක නැති වෙනවා වගේ අවස්ථාවකට ඇති වෙන දිනු නෙමෙයි මේ ශාසනය තියෙන්නේ. ගින්න පුච්චගෙන යම් පැත්තකට ගියොත් ඒ පැත්තේ ගින්න පහුවෙන්න නුසුදුසුයි. ඒ වගේ යම් අවබෝධයක් ප්‍රඥාවක් තිබුණොත් ඒ අවබෝධය අතහැරෙන්න අපිට ඒක ආපෝ අනවබෝධ වෙන්නේ. ඒ කියන්නේ සම්පූර්ණම ඥාන දර්ශනය නුවණින්ම දැක්ක යුතු දෙයක්. ඒක මම මුලින් මතක කළේ කයට හිතට දැනෙන දෙයක නෙමෙයි. ඒ දැනෙන පරිසර වෙනස් වෙනවා. මම මගේ කයට දැනෙන පරිසරේ මෙහෙ දැනෙන පරිසරේ නෙමෙයි සමාහෙට මම මෙල්බන් වලට ගියා. ඒ දැනෙන පරිසරේ නෙමෙයි මම ලංකාවට ගියා. හිත මට මේ දැන් එකඟ ඉඳගෙන ඉන්න හිතේ මානසික මට ඕනේ මම නැගිට්ටාම. ඊට පස්සේ මම වෙන දෙයක් ගැන හිතනකොට ඒ නිසා හිත හෝ කය හෝ කියන දෙයක් නෙමෙයි මගේ අවබෝධයක් තිබුණා. ඒ අවබෝධය සිහි කරනකොට මට ඒකට තැනක් නැහැ කොතනින් පිට එකක්. මේ වගේ සිද්ධියක් තියෙනවා. ඉතින් මේ පිටුපත් ගැන ටිකක් නුවණින් බලන්න තමන් ගැන විතරක් නෙමෙයි පස්චිම ජනතාව කෙරෙහිත් අනුකම්පාවෙන්. මොකද ඉදිරියෙන් ගියායේ මේ ශාසනය ඉතුරු කරපු නිසායි ශාසනය ගැන මීට වඩා වගකීමෙන් කටයුතු කළ නිසායි අද අපිට මෙහෙම හරි යමක් තියෙන්නේ. අපේ යුතුයකමක් අපිට පිටිපසෙන් එන අයත් හරියට ඉතුරු කරනවද නැද්ද කියන එක. එතකොට මේ කියන දේ නැත්නම් අපි පෙන්වන දේ බැරි වෙලා හරි වැරදුනොත් අපිට විතරක් නෙවෙයි වැරදින්නේ. අපි නිකමට කියමු මම හොරකම් කෙරුවොත් කාමයේ වර්ධව හැසිරුණොත් යම් අකුසලයක් කළොත් ඒකෙන් ඔබලන්ට කාටව පාඩුවක් වෙනවා මාව අපායට යයි. නමුත් මම එක බන පදයක් වර්ධියට කියලා දුන්නොත් කාට හරි ඉගැන්නුවා. ඊට පස්සේ මගෙන් ඉගෙනගත්ත ඒ වචනේ තමයි ඒ ගෝලයා එයාගේ ගෝලයාට කියලා දෙන්නේ. ඒ වචනේ තමයි යා අනෙක් කෙනාට කියලා දෙන්නේ. ඒ වචන තමයි අනෙක් කෙනාට කියලා දෙන්නේ. මේ වචනේ වැරද්ද මේ අසත්පුරුෂ වැට යයි දිගට. අර ඒකයි බුදුරජාණන් වහන්සේ ওই ටික පෙන්වන සාමගාම සූත්‍රයේදී මහානේ ශික්ෂා පිළිබඳ වරදක් තියෙනවා නම් ඒ වරද වරදක් නෙමෙයි කියනවා. මහානේ මේ මාර්ගයේ පිළිබඳ වැරදීමක් වුණොත් ඒ වැරදීමයි දෙවියන් සහිත මුළු ලෝකයාටම තියෙන එකම වරද කියන පාඩුව වෙනවා. මජ්ක්‍ධිම නිකායේ සාමගාම සූත්‍රය බලන්න. නිකණ්ඨනාත පුත්‍රගේ කාලක්‍රියා කිරීම ආරම්භය ආනන්ද හම්බුහු ප්‍රශ්නයකදී. ඉතින් මම එතෙන් මතක් කරන්නේ මම මොන හරි කියනකොට හොඳට බලන්න වෙනවා. අපි මොන හරි තව කෙනෙකුට කියනකොට හොඳට බලන්න වෙනවා කියලා දෙනකොට හොඳට හිතන්න වෙනවා. මොකද අපිට නෙමෙයි වරදින්නේ. අපිට විතරක් නෙමෙයි ඒකේ දෝෂේ. මම මට විතරක් නෙමෙයි අසත්පුරුෂ වෙලා තින්නේ මොනවා. මේ වැරද්ද ඊගාව කෙනාටත් මම දෙන්නේ මේක. එයා ඊගාව කෙනාටත් දෙන්නේ මේක. එයා ඊගාව කෙනාටත් දෙන්නේ මේක. අපි මෙරිලා ගියාට මේ විසබීජයයි ගොඩාක් කල් ඈතකට. ඒ හින්දා එතනදී අපිට කරන්න පුළුවන් දේ තමයි මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ පෙන්වපු පෙළ දහමක් කියනවා. ඒකට කාටවත් දොස් කියන්න බෑ. ඔක වැරදි කියන්න බෑ. මම ඕගලන්ට පිටකේ තියෙන ටික කියලා දුන්නොත් ඕගලෝ දොස් කිව්ව දොස් කියන්නේ මට නෙමෙයි පිටකේට. ඒ පිටකේ මම ඉගෙනුවොත් අද මම පිළි නොගත්තත් නොතේරනවා වෙන්න පුළුවන්. නොතේරනකොට බයිනවා වෙන්න පුළුවන්. කොහොම බැන බැන හරි පිටකේ ගියොත් බුද්ධිමත් තියෙන කෙනෙක් ආවොත් එදාට එයා රහත් වෙයි ඔය න්‍යායයි. මොකද මේ නියම දහම ගිහිල්ලා තියෙන නිසා. එහෙනම් මම මෛත්‍රී සහගතව මතක් කරනවා වර්තමානයේ තුල නොඑක් ආදහස් ලෝකේ තියෙනවා. ඉතින් මේ හැම දෙයකින්ම ටිකක් පරිස්සම් වෙලා මේ ත්‍රිපිටකය කියන එකට මුල් තැන දීලා කටයුතු කරන්න. ජීවිත අවබෝධය ලැබෙන සසර දුක ලැබෙන දහම දර්ශනාත්මක එකක්. ඒක ප්‍රඥාවෙන් දැක්ක යුතු එකක්. ඒ ගැනත් මොනින් කටයුතු කරන්න කියලා. දැන් තිරසන්නයි මලකට.